මිළඟට අපේ සුමේජා ජයසේන ගරුමන්ත්‍රමය ඔබතුමයට විනාඩි පහක් කාලයක්
තියෙනවා. හතක්වත් දෙන්න ඔබතුමිය කාන්තාවක් නිසා. මුලසුන ඔබ වන ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අපේ රටට ඇති වූ විශාල පාඩුව සහ හානියත්, ඒ වගේම අර මරාගෙන මැරෙන කොටි ත්‍රස් මරාගෙන මැරෙන බෝම්බකරුවන් විශේෂයෙන් සිදු කළ ඒ ජීවිත හානි සහ ජීවිත හානි 300 ගණනක් පමණත්, සංචාර විදේශ සංචාරකයන් 40කට ආසන්න ප්‍රමාණයක් ගේ ජීවිත අහිමි කරමින් ඒ සිදු කළ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධවත්, ඒ වගේම මේ අවස්ථාවේදී මේ පාර්ලිමේන්තු දින 3ක් පුරාවට කරුණු ඉදිරිපත් කරන මේ අවස්ථාවේදී මම වචන කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම ඒ පාස්කු ඉරිදා අප්‍රේල් 21 වෙනි ඉරිදා දවසේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පල්ලිවල සහ විශේෂයෙන්ම ප්‍රධාන පෙරේ හෝටල් 3කදී සිදු වුණු ඒ ත්‍රස්ත ප්‍රහාරයන් නිසා ජීවිත අහිමි වූ සියලුම දෙනාට මගේ කනගාටුව ප්‍රකාශ කරන අතර, ඒ අවස්ථාවේදී තුවාල ලබා තාමත් රෝහලවල ප්‍රතිකාර ලබන, ඒ වගේම තවම් ප්‍රතිකාර ලබමින් පවතින සියලු දෙනාටත් ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම වචන දෙකක් තුනක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මෙම තත්ත්වය අපේ රටේ ඇතිවෙන බවට මීට කලින් විදේශ රටවලින් විශේෂයෙන් ඉන්දියාවේ බුද්ධි අංශ ඉන්දියාවේ බුද්ධි අංශවලින් අපේ රටේ බුද්ධි අංශවලට වාර්තා කරලා තිබුණත් අපේ රටේ බුද්ධි අංශ සහ අනිකුත් ආරක්ෂක අංශ මේ පිළිබඳව විශේෂයෙන්ම රජය වගකීමක් බාරගත්තේ නැති හේතුව නිසාම තමයි මේ දේ සිද්ධ වුණේ. මීට කලින් මේ දැනත් මේ කාරණය පිළිබඳව පියවර ගත්තා නම්, ඒ ආරක්ෂාව පිළිබඳව හරියාකාරව රටේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කළා නම් මේ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගන්නට පුළුවන්කම හොඳටම තිබුණා. නමුත් අද ඒ දේ වළක්වා ගන්න බැරි වුණේ අපේ අදූරදර්ශී විශේෂයෙන්ම පාලනය සහ ඒ වැඩ කටයුතු නිසා. ඒ වගේම අපේ රටේ සිංහල ජාතිය නැත්තම් සිංහල මිනිසුන්ගේ සිරිතක් තමයි දෙයක් වෙන්න ඕන, දෙයක් කිව්වට ඒක කලින් පිළිගන්නේ නැහැ. නමුත් දෙයක් වෙන්න ඕන රටේ, ඒ පිළිබඳව ඒක පිළිගන්න නැත්තම් දැනුවත් වෙන්න. ඒක සිංහලයාගේ මං හිතන්නේ ගතියක්, පුරුද්දක්. ඒ නිසා තමයි මේ සිද්ධි සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වේ නැත්තේ. මේ සිදුවී දැනට සති දෙකක් පමණ ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. මේ වන විට මේ පිළිබඳව තොරතුරු නිරතුරුවම ලැබෙමින් පවතිනවා. තොරතුරු අපේ රටේ විශේෂයෙන්ම බුද්ධ ආරක්ෂක අංශ දැනුවත් වෙලා මේ වෙනකොට රටේ එම තත්ත්වය නැති කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මේ ත්‍රස්තයන් සොයා යන ගමනේදී නොයෙක් විදිහේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වෙන ඒ බෝම්බ සහ ඒ සඳහා වෙඩි බේත්, ඒ වගේම කඩු කිනිසි ඇතුළත් වෙනත් නොයෙක් ආයුධ වර්ග දැන් අද සොයා ගැනීම පවතිනවා. ඉතින් මේ අවස්ථාවේ විශේෂයෙන්ම කවුරුත් කිව්වා වගේ මතක් කරන්න කැමති, මේ සම්බන්ධවත් අද වාර්ණ නියෝගයක් නැත්තම් මේවා මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්න එපා කියලා මාධ්‍යවලට මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දුන්න බව දැනගන්නට තියෙනවා. මේක ඇත්තට විතරම වැරදි වැඩක්. මොකද පහුගිය කාලේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රජයේ කාලේ යුද්ධය කරනකොට අවසාන කාලය තුල සම්පූර්ණම ජනතාවට රටේ දැනගන්නට යුද්ධය වීඩියෝ කරමින් තමයි, මාධ්‍යගත කරමින් තමයි, යුද්ධ කරන ආකාරය පිළිබඳවත් මාධ්‍යගත කරමින් තමයි ඒ යුද්ධය කළේ. එවනම් මේක රටේ ජනතාවට සෑම කෙනෙකුටම අද දැනගන්න අවශ්‍යතාවය තිබෙන නිසා මේක දැනගත යුතුමයි. ඒ වගේම IS ත්‍රස්ත කණ්ඩායම්වල සංවිධාන කටයුතු වඩපණ කරමින් ලැබෙන ඒ ඔත්තු සේවා අනුව ඒ බුද්ධ්‍යාංශ ක්‍රියාත්මක වීම පිළිබඳව ඇත්තටම අපි සතුටු වෙනවා. වගේම තවත් ඒ පිළිබඳව තියෙන ඒ අනාරක්ෂිත තැන් සහ ඒ ප්‍රදේශ, ඒ වගේම ඒ කල්ලිය සොයා බලලා හරියාකාරව හඳුනාගෙන සියලුම දෙන අත්අඩංගුවට අරන් ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන ලෙස විශේෂයෙන් අපි ඉල්ලීමක් කරනවා මේ රජයෙන්. අතිගරු ජනාධිපතිතුමා පෙරේදා දවසේ 7 වෙනිදා මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා බුද්ධ්‍යාංශ තොරතුරු අනුව ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයක් දැනට අත්අඩංගුවට අරගෙන තිබෙන බව අපි දැක්කා මාධ්‍ය මගින්. මේ බුද්ධ්‍යාංශ සහ විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ ත්‍රස්තීන් අත්අඩංගුවට ගන්නවා සහ ඒ අවියායුධ අත්අඩංගුවට ගන්න ආකාරය. අද ඇති වී තිබෙන තත්ත්වය යටතේ එකිනෙකාට මේ පාර්ලිමේන්තුවේ අපි උදේ ඉඳලා රැ වෙන කවස් වෙනතුරු කතා කරනවා සාකච්ඡා කරනවා විවාද කරනවා මේ පිළිබඳව අපි එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවට වැඩිය මෙම තත්ත්වයක් ඉදිරියට ඇති නොවෙන්නට තවත් මේ වගේ ප්‍රහාර අපේ රටේ අපේ අහිංසක ජනතාව සහ අපේ රට වෙනුවෙන් ඒ ප්‍රහාරයන් එල්ල නොවන ආකාරයට කටයුතු කරන්න සියලුම ආගමික නායකයන් සහ සියලුම දේශපාලන පක්ෂ එකට එකතු වෙලා කටයුතු කළ යුතුයි කියන එක තමයි මගේ අදහස වන්නේ මේ අවස්ථාවේදී. ඒ තත්ත්වය විශේෂයෙන් මෙහෙම සාකච්ඡා කරලා තීරණ අරගෙන කටයුතු කළොත් පමණයි අපිට මේක ඉතා ඉක්මනින් මේ තත්ත්වය මගහරව ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. තවද අද සමාජයේ බීනති කිරීම සහ සංසුන් කිරීම සඳහා මාධ්‍යයට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම විශේෂයෙන්ම පැහැර හරින් නැතුව ඒ අය ඒ වගකීම පිළිබඳවත් සැලකිලිමත් වෙලා කටයුතු කරනවා නම් ඉතාමත්ම හොඳයි කියලායි මේ අවස්ථාවේදී මතක් කරන්නේ. නැතුව ජනතාව උසිගැන්වෙන ආකාරයට ජනතාවගේ සිත් තුළ වෛරයක් ඇතිවන ආකාරයටත් කටයුතු කිරීම මාධ්‍යයට සුදුසු නෑ කියන එකයි මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්නේ. ජනතාව සංසුන් කර යුතුයි. මේ පිළිබඳව ජනාධිපතිවරයාද ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මෙවැනි තත්ත්වයන් යටතේ දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් දැන් ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ අය අවි ආයුධ බෝම්බ ඒ සඳහා පාවිච්චි කිරීමට බලාපොරොත්තු ඇඳුම් කට්ටල වැනි දේවල් සොයාගන්නවා අපි විශේෂයෙන්ම පහුගිය කාලෙම දැක්කා. ඒවා ඉදිරියටත් ඒ විදිහට මේ පරීක්ෂණ කටයුතු කරමින් මේ තත්ත්වය නැති කරන්න කටයුතු කළ යුතුයි. ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටගුඩ මහතා ඇතුළු යුද හමුදාපති නාවක හමුදාපති ගුවන් හමුදාපති සහ වැඩ බලන පොලිස්පතිවරු ඒකාබද්ධව මෙහෙයුම් සිදුකර දැනට රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බව විශේෂයෙන්ම සඳහන් කරනවා. එහෙම සඳහන් කළ තිබුණත් මේ සියලු දෙනා හා පුපුරන ද්‍රව්‍ය හා සහාය දුන් ත්‍රස්තයන් ඔවුන් සංගවා තිබූ අව්‍යාවද සියල්ලම අත්අඩංගුවට ගත් බවත් ඔවුන් සහතික වෙනවා. නමුත් දින 6 වෙනි දින පාසල් පටන් ගත්තත් පාසල් දරුවන් පාසලට එවීමට අපේ දෙමව්පියන් බියක් දක්වනවා. ඒ අයට හරි ආකාර ආරක්ෂාව නැති බව අද සමාජයත් ඒ වගේ මුළු මහත් රටේම අපේ දෙමව්පියන් පාසල් පද්ධති පිළි අරගෙන තියෙන නිසා. ඒ නිසා එම තත්ත්වය නැති කිරීම සඳහා ඉතා ඉක්මනින් කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් වැඩි වශයෙන්ම මෙම ත්‍රස්ත ක්‍රියාවලින් අපේ රටට සිදු වූ අලාභ පාඩුව හානි ජීවිත හානි අලාභයන් වගේම වැඩි වශයෙන්ම මේකේ ප්‍රශ්නයක් විදිහට ඇති වුණේ නැත්නම් කඩා වැටුණේ අපේ සංචාරක සේවය සංචාරක ව්‍යාපාරය. 2018 වර්ෂයේ ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක ආදායමක් තිබිලා තියෙනවා. එය 2018 දළ ජාතික නිෂ්පාදනයේ 5%ක් පමණ. ඒ වගේම
ගරු මන්ත්‍රීතුමිය ඔබතුමිය කාලය අවසන් වෙනවා.
මට විනාඩි දෙකක් දෙන්න ඔබතුමිය. මේත් මම ගොඩාක් වෙලා උදේ ඉඳන් බලන් හිටියා කතා කරන්න ගොඩාක් අය කතා කරා. වෙලාව මම හිතන ක්‍රමයෙන් අඩු කරා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය තමයි බොහෝ වශයෙන් මේ කඩාවැටීමකට පත් වෙලා තියෙන්නේ. මේ සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැගීම සඳහා විශේෂයෙන්ම ගරු සංචාරක අමාත්‍යතුමා සහ රජය කටයුතු කළ යුතුයි. දැන් පහුගිය කාලවලත් ආදායම් බදු සහ විවිධ පැට් බදු ජනතාවට පිට පටවල විශාල බරකින් ජීවත් වුණු ඒ සංචාරක ව්‍යාපාරයේ මේ හෝටල් ව්‍යාපාරයේ ශේෂ්ත්‍රය සහ අනිකුත් අපේ රටේ ව්‍යාපාරිකයන් විශාල අමාරු තත්ත්වකින් පසු වුණ අවස්ථාවක දැන් තවත් ඒකට මං හිතන්නේ ලොකුම ප්‍රශ්නයක් වුණා මෙම සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීම මේ ත්‍රස්ත ක්‍රියාවන් නිසා. ඒ නිසා ඉතා ඉක්මනින් සංචාරක ව්‍යාපාරයේ නගා සිටීම සඳහා ඒ වැඩපිළිවෙල කර යුතුයි. සංචාරක කර්මාන්තේ 60%කින් පමණ බිඳ වැටිලා තියෙනවා. ඒ සංචාරක මණ්ඩලය ප්‍රකාශ කරන ආකාරයට විදේශ සංචාරකින් මෙරට සංචාරය කිරීම සඳහා විශ්වාසය ඇති වෙන ආකාරයට ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ග මේ වෙනකොට මොනවද කියන එක විශේෂයෙන් අපි දැනගන්න කැමැති. මෙරට සිටින විදේශ රටවල තානාපතිවරුන් මේ පිළිබඳව දැනුවත් කර බව අපිට ජනාධිපතිතුමා එදා ප්‍රකාශ කළා. ඒ වුණත් ඔවුන් මොන ප්‍රතිචාරයක් දැක්වුවද කියන්න අපි දන්නේ නැහැ. මෙරට හෝටල්වල ආරක්ෂාවට ආරක්ෂක අංශ විසින් ගෙන ඇති පියවර සහ ඊට ලබා දෙන ආරක්ෂිත සහතිකය කොහොමද කියන එක පිළිබඳව විශේෂයෙන් අපිට විදේශ සංචාරකින් ලබා දිය යුතුයි. ඒ වගේම ඒ නෙදර්ලන්තයේ ඉතාම ධනවත් ව්‍යාපාරිකයෙකුගේ දරුවන් 3 දෙනෙක් මේ සිද්ධිය නිසා මිය ගියා. ඒ පිළිබඳව අපේ රටේ නායකයන් ඒ අයට විශේෂයෙන්ම කනගාටුව ප්‍රකාශ කළා. යම් ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කළාද කියනවත් අපි දන්නේ නැහැ. ඒ වගේම එවැනි කටයුතු නිසා අපේ රටේ රටට ඒමට බොහෝ දෙනෙක් විදේශ සංචාරකෙන් මැලිකමක් දක්වනවා. මේ පිළිබඳව නැවත මේ සංචාරක ව්‍යාපාරයේ ගොඩනැගීම සඳහා බැංකුවලින් ණය ලබාගෙන තිබෙන අයට ණය පොලිය අඩු කිරීම සඳහාත් ඒ වගේම වැඩබදු අය කිරීම වැඩබදු අඩු කිරීම සඳහාත් දරු සංචාරක අමාත්‍යතුමාත් ඒ වගේම මම හිතන්නේ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා. මේක ඇත්තට කවදා ඉඳලා සිදු වෙනවද, කොයි කාලේ සිදු වෙනවද, මේවා හරියට ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳව අපිට තාමත් අවබෝධයක් නැහැ. ඇත්තට බැංකුවලින් ඇහුවම මම හිතන්නේ බොහෝ දෙනෙක් කිව්වා ඒක තා එහෙම දෙයක් ඒ අය දන්නේ නැහැ කියලා. මේ අය ඉතා ඉක්මනින් ඒ බැංකු කැඳවලා බැංකුවල අයටත් උපදෙස් දීලා මේ ක්‍රියාව ඉතා ඉක්මනින් කරොත් සමහරට නැවත මේ සංචාරක ව්‍යාපාරයේ ගොඩ ගන්නට නැත්නම් නගා සිටීමට පුළුවන්කම ලැබේ කියන විශ්වාසය අපට තියෙනවා. නිසා මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ වේලාව බොහෝමයක් අඩු නිසා මගේ කතාව කතා කරන්න බොහෝ දේ තිබුණත් මම මේ අවස්ථාවේදී අවසන් කරනවා. මගේ ඉතුරු කොටස මම සභාගත කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. ඊළඟට ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ඔබට විනාඩි 15ක් කාලයක්.
ගරු සභාපතිතුමිය සභාපතිතුමියනි ස්තුතියි. විශේෂයෙන්ම අද මේ මුදල් පනතේ අපේ මුදල් පනත සම්බන්ධව කතා කරීමේ මේ විවාදයේදී අද විශේෂයෙන්ම මේ රටේ ආරක්ෂාව තත්ත්වය ගැන තමයි අපි විවාද කරේ. අපි කියන්න ඕනේ ගරු සභාපතිතුමියනි, අපි රජයක් හැටියට අවුරුදු 4 මාරක් තිස්සේ මේ රටේ සංහිඳියාව සමගිය ජාතික එකමුතුව ඒක ගොඩනැගීම වෙනුවෙන් අපි විශාල වැඩ කටයුත්තක් කරා. ඒ වැඩ කටයුත්ත කිරීම විශාල අවුරුදු 4 මාරක් තුස්සේ අපි කරා. ඒ කරපු හැම දෙයක්ම විනාඩි ගණනාවකින් මේ කුරුරු ත්‍ස්තවාදීන්ට පුළුවන් වුණා නැවත මේ රට අවුරුදු ගණනාවක් පිටිපස්සට ගෙන යන්න. මම හිතනවා මේ ත්‍ස්තවාදී ව්‍යාපාරය ගැන, එහෙමනම් මේ මෙලෙච්ච ත්‍ස්තවාදය ගැන අපි කවුරුවත් මේක අනුමත කරන්නේ නැහැ. විශේෂයෙන්ම අද මේ පාර්ලිමේන්තුව තුල පෞගිය දවස්වල මේ පාර්ලිමේන්තුව තුල ඉන්න මුස්ලිම් දේශපාලඥයන්ට යම් යම් අය චෝදනාවල් එල්ල කරා මේ අන්තවාදී සම්බන්ධව ඔවුන්ට උඩගෙඩි දීලා කියලා. මම විශ්වාසය තමයි මේ පාර්ලිමේන්තුව තුල නෙමෙයි මේ රටේ ඉන්න සිවිල් සමාජයේ ඉන්න මුස්ලිම් සමාජයේ ගත්තත් අඩුම ගානේ මුලේ කලඳක් තියෙන මිනිහෙක්, මුලේ වැඩ කරන මිනිහෙක්, කල්පනාවක් තියෙන මිනිහෙක් කවමදාක්වත් ත්‍ස්තවාදයට උදව් කරන්නේ නැහැ. මොකද අද මේ ත්‍ස්තවාදයේ උඩ මේකේ ප්‍රතිවිපාක, මේකේ ප්‍රහාර අද එල්ල වෙන්නේ සමස්ත මුස්ලිම් සමාජයටම තමයි. ඒ හින්දා මුලේ කලඳක් තියෙන මිනිහෙක් මේකට කිසියම් වූ ආකාරයේ Tamanගේ පැත්තෙන් උදව්වක් කරන්නේ නැහැ. මොකද ඒ උදව්ව අවසාන වෙන්නේ ගිහිල්ලා මුළු මුස්ලිම් සමාජයේම විනාශයට පත් වෙලා තමයි ඒක අවසාන වෙන්නේ. එහෙනම් ඒක ගැන හොඳ දැනුවත්භාවයක්, හොඳ අවබෝධයක් අපිට තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමියනි, නමුත් මේම කාරණාව, මේ අර්බුදය, මේ අභියෝගය වෙන පැත්තකට හරවන්න යම් යම් දේශපාලඥයන් උත්සාහ කරනවා. අපේ රටේ ආරක්ෂක අංශවලට මුස්ලිම් සමාජය කලින් මේවා දැනුවත් කරලා තිබුණා, යම් යම් කරුණු කාරණා ලබා දීලා තිබුණා. මම 2018 මාර්තු මාසයේ යම් CD පට ලබා දීලා තිබුණා. එහෙම තිබියදීත් අපේ කොතැනක හෝ වෙලා තිබුණු අතපසු වීමක්, එහෙම නැත්නම් නොසැලකිලිම භාවයක් උඩ තමයි ත්‍ස්තවාදීන්ට මෙවැනි ප්‍රහාරයක් කරන්න පුළුවන් හැකියාව ලැබුණේ. එතකොට ඒ නොහැකියා වුණු ඒ තැන හොයාගන්නේ නැතුව එතන ඒ ඇතිවෙච්ච අප එහෙම ඒ නොහැකියාව සිද්ධ වුණේ කොතනද? මේක කාගේ, කාටද මේක උමනාවක් නැති වුණේ මේක අල්ලගන්න? එහෙම නැත්නම් කොතනද වැරද්ද සිද්ධ වුණේ කියන එක අපි ඒ ගැන කරුණු කාරණා විමසන්නේ නැතුව මේ පාර්ලිමේන්තුව තුළ සමහර දේශපාලඥයන් හැමෝම නෙමෙයි එක්කෙනෙක් දෙන්නෙක් මේකේ ඉන්න සමහර මුස්ලිම් දේශපාලඥයන්ට ඇඟිල්ල දුක් කරලා බේරෙන්න හදනවා. ඒක තුළ තියෙනවා එක න්‍යාය පත්‍රයක්. ඒ න්‍යාය පත්‍රයේ තමයි මේක වෙන පැත්තකට හැරවීම, මේක වෙන පැත්තකට ගෙන යාම, මේ සමාජය තුළ නැවත වෛරීය, සැකය, අවිශ්වාසය මේ සමාජය තුළ නැවත ගොඩනැගීම, මේ රටේ ජීවත් වෙන මේ ජාතීන් අතර තියෙන සමගිය බිඳහැලීම, ඒක වෙනුවෙන් තමයි මේ පෞගේ කාලය පුරාම මේ ගැන කතා කරපු මේ දේශපාලඥයන් කීප දෙනා තවම ඒ ගැන කතා කරනවා. අපි දන්නවා විමල් වීරවංශ මන්ත්‍රීතුමා හැමදාම චෝදනා කරන එක්කෙනෙක්. එතුමා එදා ප්‍රවෘත්ති පාත්‍ර සාකච්ඡාවලට ගිහිල්ලා කිව්වා, මම බේසමේ කිඹුල්ලෝ දැක්කයි කියලා. එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහනකොට ගරු සභාපතිතුමියනි මගේ ළඟ තියෙනවා ජනවාරි 23 2019 විමල් වීරවංශ මන්ත්‍රීතුමා අර වනාත විල්ලුව ගැන අහන ප්‍රශ්නේ ඇන්සාඩ් එක. මේ ඇන්සාඩ් එකේ එතුමා ප්‍රශ්නේ හැවුවම අපේ නියෝජ්‍ය එවකට හිටපු නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර තමයි උත්තර දෙන්නේ. මේකේ කොතනකවත් මම දුවගෙන ඇවිල්ලා එතුමාගේ කතාවට විරුද්ධ උත්තර දුන්නයි කියලා කොහෙවත් මේ ඇන්සාඩ් එකේ නැහැ. පට්ටපල් බොරු. ඉතින් එහෙම බොරු කියලා මේ රටේ සමාජයේ නොමග යවන්න බලනවා. ඊළඟට විමල් වීරවංශ මන්තුමා කවුද? එතුමාගේ ඉතිහාසය අපි දන්නවනේ. 88 89 ඐිඩෙන්ටි කාඩ් එකතු කරලා මේ රටේ තුන්ඩු කෑලි වලින් කඩවල් වහලා ගමේ හිටපු අයින්ස UMP කාරයව මරලා ඊළඟට පොලිසිය හිටපු අයව ඝාතනය කරන්න උත්සාහ කරලා එහෙම ත්‍රස්තවාදී සංවිධානයක ඉඳලා හැංගිලා ඉඳලා අවුරුදු ගණනාවක් එළියට වෙන නමකින් පෙනී හිටියා. පොර පාස්පෝර්ට් එකක් දැන් තියෙනවා. ඒකට නඩු යනවා. ඊළඟට වෙන නමක් තිබුණා විමලසිරි ගම්ලත් කියලා වෙන නමකුත් තිබුණා එතුමාට. අපිට එහෙම නම් තියලා නැහැ. අපිට දිවෙන එකම එක නමයි තියෙන්නේ. එතුමාට විමලසිරි ගම්ලත් කියලා තව නමකින් එතුමා 88 89 කාලේ පෙනී හිටියේ. එහෙම ත්‍රස්තවාදී ව්‍යාපාරවල නියුතු වෙලා මේ රටේ මහජන දේපොළ ගිනි තියලා කැලෑවල හැංගිලා ඉඳලා රජයේ පොදු සමාවක් ඉස්සරහට ඇවිල්ලා අද මෙතුමා ඇවිල්ලා කතා කරන ත්‍රස්තවාදී ගැන. ත්‍රස්තවාදී වුණාට පස්සේ මොකද කරේ? පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාස්පෝර්ට් දෙකක් හදාගත්තා. ඊළඟට අවුරුදු 18 19 කේ කොල්ලෙක් වරන් ගිහිල්ලා අර වියාග්‍රා දීලා ඒ කොල්ලව මරලා දැම්මා. ඊළඟට ඒ මරණ පරීක්ෂණ යට ගහන්න අගමැතිතුමාගේ කකුල් දෙක ළඟට ගිහිල්ලා වැටිලා ඇඬුවා. එහෙමයි මේගොල්ලෝ බේරුනේ. අගමැතිතුමා බේරුවාද කොහෙද? ඊළඟට ඐිඩෙන්ටි කාඩ් එකක් තියලා ආවුණා. මේ ඊළඟට ඇමතිවරයා ඉන්න කාලේ එයාගේ අක්කලගේ නංගිලාට ඔක්කොම ගෙවල් දුන්නා. මුදල් අවභාවිතා කරා, වාහන අවභාවිතා කරා. එහෙම මිනිස්සු තමයි අද ඇවිල්ලා මේ දේශප්‍රේමය ගැන කතා කරන්නේ. එහෙම දෙයක් ගැන තමයි මේ දේශප්‍රේමය ගැන කතා කරන්නේ. ඊළඟට
ඔදෙන් වැරද්දක් කරපු කෙනෙක්ව අග්‍රාමාත්‍යතුමා බේරුවා නම් ඒක වැරදි නේද?
බේරුවයි කියලා. මම දන්න අගමැතිතුමාගේ මමත් ඒක
දන්නවා. අර මුජිබර රහමාන් මන්තුමා.
අගමැතිතුමාගෙන් අහන්න ඕනේ අගමැතිතුමා බේරුවේ මේ වගේ අයද කියලා. ඒක ඊළඟට ජනාධිපතිතුමාගෙන්වත් අහගන්න ඕනේ. මොකද දැන් ජනාධිපතිතුමත් එක්ක තොරෙන් ගනුදෙනු කරනවානේ රෑට රෑට ගිහිල්ලා. මුතුමා ඒව දන්නවදිනේ මං කියන්න ඕනේ නැහනේ. හරි මේ උදේ ආයෙල මෙතන බැන්නට රෑට ඉන්නවානේ ජනාධිපති ලේකම් කාර්යාලේ කියලා නඩු ටික යට ගහගන්න. ඒව මම කියන්න ඕනේ නැහැ. මුතුමාලා මට වැඩිය හොඳට දන්නවා. ඒ හින්දා ගරු සභාපතිතුමියනි මෙන්න මේ වගේ අය තමයි මේ දේශප්‍රේමීන් වෙලා තියෙන්නේ. මේ පෞගේ කාලේ මේ රට විනාශ කරපු ගරු සභාපතිතුමියනි මම එදා මට මතකයි 88 89 91 ඒ කාලෙදි විශේෂයෙන්ම ඒ දකුණේ ඒ ත්‍රස්තවාදී වලට යොමු වෙච්ච තරුණයා බේරගන්න ඒ මර්ධනයට විරුද්ධව එදා සිසු ජන සහයෝගිතා ව්‍යාපාරය කියලා එකක් තිබුණා. මම එතකොට විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මම ශිෂ්‍යයෙක් හැටියට ඉඳගෙන මට මතකයි මේ පාර්ලිමේන්තුවේ එදා ඒ 92 93 උද්ඝෝෂණයේ හිටපු අයගෙන් ඉන්නේ ඒ අනු ඉන්නේ මට මතකයි වාසුදේව නානයක්කාර මන්ත්‍රීතුමා ඉන්නවා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා. ඒ වගේ නම් කීපයක් තමයි මට මේ පාර්ලිමේන්තුවේ දකින්න පුළුවන්. එදා ඒ විමල් වීරවංශලව බේරගන්න ඒ නුගේගොඩ වේදිකාවල රටේ හැමතැනම සිසු ජන සහයෝගිතා ව්‍යාපාර රැසීම් දිනකොට ඒකේ කතා කරපු එකම මුස්ලිම් සමාජිකෙක් හැටියට එදා මම පාර්ලිමේන්තුවේ නැහැ. නමුත් සිවිල් ක්‍රියාකාරීෙක් හැටියට මම තමයි කතා කරේ. ඔක විමල් වීරවංශ මහත්තයා දන්නවදද? එදා ත්‍රස්තවාදී කරලා කැලේ හැංගිලා ඉනකොට එයාව එළියට ගන්න අපි වේදිකාවල කතා කරා. දැන් මං කනගාටු වෙනවා ඒ වේදිකාවල නැගියයි කියලා. මොකද එයාද කතා කරන දියා බැලුවා. මොකද තවම එයාට මානුෂික හැඟෙන් එයා මනුෂ්‍යත්වයේ දන්නෙත් නැහැ. තවම ඉන්නේ අර ත්‍රස්ත මානසිකත්වයේ ඉන්නේ. මෙලෙච්ච මානසිකත්වයේ ඉන්නේ. අර ගෝත්‍රික මානසිකත්වයේ ඉන්නේ. ඒ හින්දා තමයි මම කනගාටු වෙනවා එතුමාව එදා බේරගන්න අපි වේදිකාවල නැගලා කතා කිරීම ගැන. ගරු සභාපතිතුමනි ඒ වගේ මම කියන්න ඕනේ අපේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ප්‍රශ්නයකුත් මතු කරා. දැන් මම එතුමාට ප්‍රශ්නයක් යොමු කරනවා. ජනාධිපති කාර්යාලයේ ලිපි හෙඩ් එකේ ජූනි 2018 ජූනි 6 වෙනි දින සභාපතිතුමා කාර්මික සංවර්ධන මණ්ඩලය අංක 615 ගාලුපාර මොරටුව ක්ලෝසර්ස් පුද්ගලික සමාගමට සහනදායි මිලට තඹ ලබා දීම. ක්ලෝසර්ස් පුද්ගලික සමාගම අබලික් තඹ වලින් නොයෙකුත් භාණ්ඩ නිෂ්පාදනය කර විදේශ විනිමය විශාල වශයෙන් රටට ගෙනුන ලබන ආයතනයකි. මෙම කර්මාන්තය වැඩි දියුණු කරගෙන යාම සඳහා අතිගරු ජනාධිපතිතුමා වෙතින් සහාය දෙන ලෙස ඉල්ලීගාමද කර ඇත. එබැවින් මෙම සමාගමට ඔබ ආයතනයට වෙන් වී ඇති අබලි තඹ වලින් සහනදායි මිලට ටොන් 500ක පමණ ලබා දීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙස කාරුණිකව ඉල්ලමි. ශාන්ත බණ්ඩාර ගරු ජනාධිපතිතුමාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක ජනරාල්. දැන් මේ ක්ලෝසස් සමාගම තමයි අර වැල්ලම් පිටියේ අර මරාගෙන මැරිච්ච බෝම්බ අයිතිකරුට තිබුණු සමාගම. මේ සමාගම තමයි. ඒතොර මේ සමාගමට මම දැන් ශාන්ත බණ්ඩාර මැතිතුමාගේ අතින් ලියුමක් ගිහිල්ලා තියෙනවා. දැන් මම මේ ඉදිරිපත් කරන්නේ ගරු ජනාධිපතිතුමා මේක දන්නවත් දන්නේ නැහැ. ඒතොර දැන් පෞගිය කාලේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ චෝදනා කළේ මේ අපිට. මේ අපි අන්තවාදීන්ට උදව් කළායි කියලා. දැන් නිකන් හරි මේක ශාන්ත බණ්ඩාර වෙනුවට මුජිබුර් රහමාන් අස්සම් කරලා තිබුණා නම් විමල් වීරවංශ මෙතන ඇවිල්ලා බල්ටි ගහයි. ගිනිතියයි. විජේ දාස රාජපක්ෂ පාර්ලිමේන්තුව ගිනිතියයි. දැන් ශාන්ත බණ්ඩාර අස්සම් කරලා තියෙන හින්දා ඔක්කොම පූස් පැටව් වගේ ඉන්නවා. දැන් මේ මොකද මේ කම්පැනි තමයි මේ සමාගම තමයි වැල්ලම් පිටියේ අර මරාගෙන මැරෙන මැරිච්ච සස්තවාදියාට අයත් ආයතනය. මෙන්න මේ ආයතනයට තමයි මේ ලියුම ගිහිලා තියෙන්නේ. එතකොට මේක ගැන පරීක්ෂණයක් කරන්න මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ ලියුම් ගියා ඇති පරීක්ෂා කරන්න. මොකද අද වෙනකොට අද මේ පරීක්ෂණ හරියට කෙරෙන්න ඕනේ. මේ පරීක්ෂණ කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද අද වෙනකොට අපි යෝජනා කරන්නත් ඉන්නවා පාර්ලිමේන්තුවට තේරීම්කාරක සභාවක් පත් කරන්න ඕනේ කියලා. මොකද අද මේ තේරීම්කාරක සභාවක් තුළ මේ පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා. රටේ ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම මේක වගකීමක් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ වගකීම ගැන අපිට කරුණු කාරණා කියන්න තැනක් අවශ්‍යයි. ඉතින් මං හිතනවා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීම මේ කාරණා ගැන හොයාගන්න අපිට අවශ්‍ය දෙයක්. මොකද ගරු සභාපතිතුමියනි මේ ගැටලුව උඩ මේ තිබිච්ච ඇතිවෙච්ච තත්ත්වයේ උඩ අද මුළු ශ්‍රී ලාංකික සමාජයේම සීසි කඩ ගිහිලා තියෙනවා. අපි එකිනෙකා අතර අවිශ්වාසය, අපි එකිනෙකා අතර සැකය, වෛරය අද පැතිරීලා තියෙනවා. නැවත අපි ශ්‍රී ලාංකිකයන් හැටියට එකතු වෙන්න අපි අවුරුදු 4 මාරක් කාලයක් තිස්සේ අපි ගොඩනගාගෙන ආපු ඒ අපේ විශ්වාසය, අපි අධිෂ්ඨානය සියලු දේවල් කඩාකප්පල් කරලා නැවත අපිව මෙලෙච්ඡත්වයට ගෙන යන්න යම් කිසි නොපැමිණෙන අස්තයකට ඕමනා වෙලා තියෙනවා. එහෙම නැත්තම් මේක වෙන්නේ නැහැ. අපි දන්නවා මේ ප්‍රහාරය තුලින් වැඩිම අලාභහානියක් මේ රටේ ඉන්න ජනතාව සියලු කතෝලික බැතිමතුන්ට සිද්ධ වුණා වගේ, ඒ වගේම අනිත් පැත්තෙන් මුස්ලිම් ජනතාව ගැන තියෙන සැකය, අවිශ්වාසය ඒක වැඩි වෙලා තියෙන එක පැත්තෙන්, අනිත් පැත්තෙන් සිංහල බෞද්ධ ජනතාවත් බයෙන් සැකයෙන් ජීවත් වෙන පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුවක් ඇටියට අපි ආණ්ඩුව අසීරුත්වයකට පත් වෙලා තියෙනවා. මේකට මුහුණ දෙන්න ඒ හින්දා මේකේ තියෙන වැඩිම අවාසිය සිද්ධ වුණේ රජයක් ඇටියට මේ ආණ්ඩුවට මේකේ තියෙන ලොකුම අවාසිය සිද්ධ වුණා කියලා කිව්වොත් ඒක නිවැරදි. මොකද අද මේකට මුහුණ දෙන්න, මේ යථාර්ථයට මුහුණ දෙන්න, මේකේ තියෙන ගැටලුවට මේ මුහුණ දෙන්න ඒ නොහැකියාව කියන චෝදනාව අද විපක්ෂයේ ආණ්ඩුවට අද එල්ල කරනවා. රටේ ආරක්ෂාව ඒක තිබුණු තත්ත්වය නැති කලයි කියලා චෝදනාව ආණ්ඩුවට එල්ල කරනවා. විශේෂයෙන්ම ඊළඟට බුද්ධි අංශය අඩපණයි කියලා කරයි කියලා චෝදනාව ආණ්ඩුවට එල්ල කරනවා. ඒ හින්දා ආණ්ඩුවට තමයි මේකේ වැඩිම අලාභහානිය සිද්ධ වුනේ කියලා අපි කියන්න ඕනේ. ඒ හින්දා ගරු සභාපතිතුමියනි මේකේ යම් බලවේගයක් ඉන්න පුළුවන්. මේකේ විදේශීය යම් සම්බන්ධකම් මේකට තියෙන්න පුළුවන්. විදේශීය බලපෑම් මේකට තියෙන්න පුළුවන්. විදේශීය යම් සංවිධාන මේක තුළ ඉන්න පුළුවන්. මොකද අපිටත් හොයාගන්න ඕනේ මේ ඊටාම කුඩා කල්ලියකට මෙවැනි මෙලෙච්ච ප්‍රහාරයක් කරන්න තරම් මොවුන්ගේ පිටිපස්සේ ඉඳගෙන මොවුන්ව මෙතනට දක්වාගෙන ගියේ කවුද කියන එක අපි සියලු දෙනාම හොයාගන්න ඕනේ. මොකද ඒකට ඊටාම ඒක අපේ රටේ සාමයට, අපේ රටේ සංහිඳියාවට, අපේ රටේ ජාතික සමගියට ඒක ඊටාම අපිට අත්‍යවශ්‍ය දෙයක්. මොකද මුස්ලිම් සමාජය තුළ අද 99%ක් අපම කියන මුළු මුස්ලිම් සමාජයේම අද මේකට විරුද්ධව අද නැගී හිටලා තියෙනවා. අද විශේෂයෙන් ආරක්ෂක අංශවලට අවශ්‍ය තොරතුරු, අවශ්‍ය දේවල් අද මුස්ලිම් සමාජය අද ලබා දෙනවා. ඇයි ඒ? අද මේක නැති කර ගැනීම, මේක මුලින් උපුටා දැමීම, මේක විනාශ කිරීම සියල්ලන්ටම වඩා මුස්ලිම් සමාජයට මේක අද අවශ්‍ය වෙලා තියෙනවා. මොකද අද මුස්ලිම් සමාජයේම මේක විත්තිකාරව හැටියට බලන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. සියලු දෙනාගේම සැකයෙන්, ඊළඟට අවිශ්වාසයෙන් බලන තත්ත්වයක් අද උදා කරලා තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමියනි මේක අපි විනාශ කරන්න ඕනේ. අපි තස්තවාදය ගැන අපි දන්නවා. අපි තස්තවාදයෙන් අපි බැටගාලා තියෙනවා. අපි 88 89 දකුණේ ඇති වෙච්ච තත්ත්වයක් අපි දන්නවා. ඊළඟට අපි මේ අපි ඊළඟට උතුරේ ඇති වෙච්ච ඒ තස්තවාදී ප්‍රහාර වලටත් මූණ දීලා ඒ තස්තවාදයේ තුල මේ රටේ තිබුණ සමාජයේ සියලු දේවල් බිඳ වැටීම හා අපි සමාජයන් අපි අතර තිබුණු ඒ සංහිඳියාව නැතිවීම අපි දුරස් වීම අපි එකිනෙකා අතර සැකයෙන් බලා ගැනීම හා ඒ වේ සයේ තස්තවාදයේ ක්‍රියාකාරීත්වය උතුලත් අපි මූණ දුන්නයි කියන එක අපිට මතකයි. අපිට එහෙම කිසිම දෙයක් කාටවත් අවශ්‍ය නැහැ. නැවත සස්තවාදී ව්‍යාපාර වලට උදව් කරන්න. මොකද සස්තවාදී කියලා කියන්නේ ඒක සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් ඒක සස්තවාදී. සස්තවාදී තුල මේ රටේ කිසිදු ජන කොටසකට විමුක්තිය ගන්න හම් වෙන්නේ නැහැ. විමුක්තිය හොයා ගන්න හම් වෙන්නේත් නැහැ. විමුක්තිය අහලකටවත් යන්න හම් වෙන්නේ නැහැ. යන්න වෙන්නේ එකම දේ තමයි අපිට විනාශයට අපිට යන්න පුළුවන්. ඒ හින්දා ඒ විනාශයට යන්න නොදී ඒකෙන් ගොඩේ මේ අභියෝගය අපි අද රටක් හැටියට අපි මුහුණ දීලා තියෙනවා. අපි ඒ අභියෝගයට මුහුණ දෙන්න අපි අද ලෑස්ති වෙලා ඉන්න ඕනේ. මොකද අපි මේ අභියෝගය පරාජය කරගෙන අපිට යන්න වෙනවා. මේ පරාජය කරන්න නම් අපිට සියලු දෙනාගේම සහයෝගය අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙනවා. සියලු දෙනාගේම එකමුතුව අපිට අවශ්‍ය වෙනවා. සියලු දෙනාගේම සහයෝගය සියලු දෙනාගේම ඒකමුතුව සමගිය ඒ සියලු දේවල් අපිට උවමනා වෙනවා මේ ත්‍ස්තවාදී පරාජය කරන්න. ඉතින් මං හිතනවා අපිට ඒක කරන්න බැරි කමක් නැහැ. ඒක කරන්න පුළුවන් ශක්තිය හයිය තියෙනවා. ආරක්ෂා හමුදාවලට ඒ හයිය තියෙනවා. බුද්ධිආංශයට ඒ හයිය තියෙනවා. දේශපාලඥයන් හැටියට අපිට කාටවත් මම හිතන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාට කාටවත් උවමනාවක් නැහැ කිසිදු ත්‍ස්තවාදී සංවිධානයකට උදව් කරලා මේ රට අස්ථාවර කරන්නවත් මේ රට විනාශයකට ගෙන යන්නවත් මේ රටේ ජාතීන් අතර සැකය වෛරය ඇති කරන්නවත් කාටවත් උවමනාවක් නැහැ. නමුත් ඒ මත දේශපාලන න්‍යාය පත්‍රගෙන ආයට උවමනාවක් තියෙන්න පුළුවන්. ඒ මත තමන්ගේ දේශපාලන මතවාදයේ ගොඩනගන ආයට උවමනාවක් තියෙන්න පුළුවන්. ඒ මත ඒක විකුණගෙන දේශපාලනය කරන ආයට උවමනාවක් තියෙන්න පුළුවන්.
එහෙම නැතුව
වෙන මනුෂ්‍යත්වයේ බලාපොරොත්තු වෙන මේ රටේ සංහිඳියාව බලාපොරොත්තු වෙන මේ රටේ ජාතික එකමුතුව බලාපොරොත්තු වෙන මේ රටේ ජාතික සමගිය බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයන් හැටියට අපි මේ රටේ ජීවත් වෙන්න ඕනේ කියන ඒ බලාපොරොත්තුව තියෙන කවුරුවත් මං හිතන්නේ නැහැ ත්‍ස්තවාදයට උදව් කරයි කියලා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු ශාන්ත බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
සභාපතිතුමනි ස්තුතියි. විශේෂයෙන්ම මම හිතන්නේ අපේ මොජිබර් රහ්මාන් ගරු මන්ත්‍රීතුමා කියපු කාරණයට මම උත්තරයක් ලබා දෙන්න ඕනේ. ජනාධිපති කාර්යාලයේ මහජන අංශයට මම හිතන්නේ සතිපතා විශාල ලිපි ඉල්ලීම් විශාල ප්‍රමාණයක් එනවා. ඒවා සමහර ඒවා රැකී ආරක්ෂා අවස්ථා ලබා ගන්න එනවා. ඒ වගේම නොයෙකුත් බැංකු වලින් ණය ගෙවා ගන්න බැරුව සහන ලබා ගන්න එනවා. ඒ වගේම විශේෂයෙන්ම ඒ හා සම්බන්ධිත සහ විවිධ ඉල්ලීම් රාශියක් කුෂ්කර්ම ශේෂ්ත්‍රයේ නොයෙකුත් අංශවල එනවා. ඒ ආපුහාම අපි සාමාන්‍යයෙන් කරන්නේ විශේෂයෙන්ම මේ ලියුම් විශාල ප්‍රමාණයක් සහ ඉල්ලීම්කරුවෝ පැමිණෙන මේ මහජන දිනවල පැමිණෙන මේ ඔක්කොම ගරු ජනාධිපතිතුමාට මුණගැහෙන්න අපහසුයි. ඒ නිසා ඔවුන්ගේ ඉල්ලීම් ඒ ඉල්ලීම් අනුව අදාළ අංශවලට යොමු කරනවා. මේ ලිපියත් මං හිතන්නේ මගේ මතකයේ හැටියට එහෙම යොමු කරපු ලිපියක්. මට විශේෂයෙන් මතකයි මේ ලිපිය කර්මාන් සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමාට ගියාට පස්සේ එතුමා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා මේ ඉල්ලීම ඉටු කරන්න බෑ කියලා. ඊට පස්සේ එතුමා කිව්වා මෙන්න මේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව මේ ආයතනයට මේ වෙනකොටත් ලබා දෙනවා. ඒ නිසා මේ ඉල්ලීම ඉටු කරන්න බෑ කියලා. මං කිව්වා බොහොම ස්තුතියි සභාපතිතුමා කියලා ෆෝන් එක තිබ්බා. එතනින් එහාට ඒක අවසానයි කියන එක මම මේ වෙලාවේ සභාවේ වක්කීම් සහගතව මතක් කරන්න ඕනි. දැන් අපි අද මේ කතා කරන පනත සම්බන්ධයෙන් කතා කරොත් විශේෂයෙන්ම අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ගරු සභාපතිතුමේනි ආර්ථිකයේ කලමනාකරණයේ තියෙන දුර්වලතාව. මේ ප්‍රශ්නේ නිසා තමයි අපි ආර්ථික වශයෙන් දැඩි ප්‍රපාතයකට ඇද වැටලා තියෙන්නේ. මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. දැන් උදාහරණයක් ඇදියට ගොවි ජනතාවගේ පැත්තෙන් ගත්තොත් විශේෂයෙන්ම අල නිෂ්පාදනයේ වෙන අල අස්වැන්න නෙල්ලන කාලෙට මේ මොන මාපියාවක් ක්‍රියාත්මක වෙලාද දන්නේ අපේ රටේ ගොවින්ගේ අල නිෂ්පාදනය වෙන කාලෙට පිට රටින් අල ආනයනය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපේ ගොවියට අල ටික විකුණ ගන්න බැරුව විශාල අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙනවා. ඊළඟට ලූණු ටික අස්වැන්න නෙල්ලන කාලෙට ඒ අස්වැන්න වෙළඳපොළට දාන්න ගොවියන් අපේ සූදානම් වෙනකොට දේශීය ගොවියා විදේශීය රටවලින් ආනයනය කරනවා ලූණු. එතකොට ලූණු සම්පූර්ණ මිල අඩු වෙලා ඒ දේශීය ගොවියා විශාල ප්‍රශ්නකට මුහුණ දෙනවා. විශේෂයෙන්ම ගම්මිරිස් පිළිබඳව කතා කරද්දිත් ඒ තත්ත්වෙමයි. ගම්මිරිස් අපේ රටේ අස්වැන්න නෙළන කාලේ එනකොට විදේශ රටවලින් ගම්මිරිස් ගෙනෙනවා පමණක් නෙමෙයි, ඒ ගම්මිරිස් ගෙනල්ලා ප්‍රතිඅපනයනය කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ තුල අද අපේ රටේ ගම්මිරිස් ගොවියා දැවැන්ත ප්‍රපාතයකට ඇදවැටලා තියෙනවායි කියන කාරණේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. ඒ නිසා මේ තත්ත්වයන් තුල ඒ මං මේ කෙටි ඉතාම මේ කෙටි කාලයක් තියෙන නිසා අංශ කීපයක් විතරක් ගත්තේ. මේ විදිහට හැම අංශයකම අපේ දේශීය කර්මාන්ත දේශීය නිෂ්පාදනයන් විශාල වශයෙන් අඩපණ කරන අපිට පේන්නේ නැති දැවැන්ත මාපියාවක් ක්‍රියාත්මක වෙනවා. ඒවා කිසි තැනකින් නියාමනය වෙන පාටක් පේන්නේ නැහැ. ඒකයි මං කිව්වේ මේ කුංචි කාරණේ මං උදාහරණයට ගත්තේ ඒ ආර්ථිකයේ දැඩි කළමනාකරණ දුර්වලතාවයන් නිසා තමයි අපේ රට දැඩි වශයෙන් ආර්ථිකයේ අද පහළට වැටිමින් තියෙන්නේ. ඒ වගේම විවිධ සංවර්ධන කටයුතු කරත් අපේ ඉන්දුනිල් මන්ත්‍රීතුමා දන්නවා, විශේෂයෙන්ම අපි මේ කර්මාන්ත පුර ඒ වගේම වෙළඳ ආයතන ඇති වෙන එක විශේෂයෙන්ම වළක්වන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඇති වෙන්න ඕනේ. හැබැයි අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරියේ ආරම්භ කරපු ඒ විශේෂයෙන්ම ආයෝජන කලාපයේ අක්කර 800ක් සරු පොල් වගාව කපල තමයි ඒ කර්මාන්ත පුරයන් ඇති වෙන්නේ. එතකොට බලන්න දැවැන්ත අපේ රටට මේ පොල් නිෂ්පාදනය වෙන පොල් ත්‍රිකෝණේ එවැනි විශාල භූමියක් විනාශ වෙලා ඒ කර්මාන්තශාලාව හැදෙනවට වඩා ඒ කර්මාන්තශාලාවම හදන්න පුළුවන් වගා කරන්න බැරි ඕනතරම් භූමිය අපේ රටේ තියෙනවා, අපේ ප්‍රදේශවල තියෙනවා. ඒ ස්ථානයක් අරගෙන ඇයි මේ කර්මාන්ත පුරේ දාන්න බැරි? අන්න ඒ නිසා මෙවැනි තත්ත්වයන් තුල අපේ රටේ අපි නොසිතන ආකාරයට ආර්ථිකයේ කඩාවැටීම් දැවැන්ත විදියට වෙනවයි කියන කාරණේ මතක් කරනවා. ඊළඟට විශේෂයෙන්ම අපි දැක්ක මේ සභාවේ ගරු මන්ත්‍රීතුමාලා ඊයේ අතිගරු ජනාධිපතිතුමා නැගෙනහිර පළාතට ගිහිල්ලා විශේෂයෙන්ම ඒ ප්‍රදේශවල ආරක්ෂක අංශ එක්ක ඒ වගේම රාජ්‍ය නිලධාරීන් සමග ඒ වගේම සිවිල් පුරවැසියන් සමග සහ ආගමික නායකයන් සමග සාකච්ඡා කරා මේ ඇති වෙලා තියෙන තත්ත්වය සහ මේක යථා තත්ත්වයට පත් කරන්න. සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඇයි ජනාධිපතිතුමා ඒ ප්‍රදේශයට ගියේ කියලා. හැබැයි ජනාධිපතිතුමා කියන්නේ රටේම රාජ්‍ය නායකයා. සියලු ජනතාවගේ මේ ප්‍රශ්න කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයේ අසලට ගිහිල්ලා ඒවා නිරීක්ෂණය කරලා ඒවා යථාවත් කරන්න ජරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ඒ වගේම නැගෙනහිර පළාතේ ඒ ඉදිවෙමින් පවතින විශ්වවිද්‍යාලය සම්බන්ධ එතුමා බොහොම පැහැදිලිව ඒ විශ්වවිද්‍යාලය සම්බන්ධව කීවේ ඒක උසස් අධ්‍යාපනයේ යටතේ පැහැදිලිව නියාමනයකට ඇතුළත් වෙන්න ඕනේ, ඇතුළත් කරනවා කියන කාරණේ. ඒක කියන්න අයිතියක් ගරු ජනාධිපතිතුමාට තියෙනවා. මම ඒ නිසා ගරු ජනාධිපතිතුමා ගරු සභාපතිතුමේනි ජනාධිපතිතුමා මේ රටේ රාජ්‍ය නායකය හැටියට එතුමාට අයිතියක් තියෙනවා ඒ පිළිබඳව යම් නියාමනයක් නීති රාමුවකට ගත යුතුයි කියලා කතා කරන්නේ. ඒ නිසා
තමයි මන්ත්‍රීතුමා
ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනා ඒක විශ්වවිද්‍යාලයක් නෙමෙයි, විශ්වවිද්‍යාලයේ නම පාවිච්චි කරන්න එපා. ඒක තව තවත් ඒක කිසිම අවසරයක් දීලා නැහැ. විශ්වවිද්‍යාල තත්ත්වයේ තාම නැහැ. මොකද අධ්‍යාපන අමාත්‍යාංශය සම්පූර්ණ නිරීක්ෂණය කරනවා ඒක.
පැහැදිලි.
අධ්‍යාපන අමාත්‍යාංශයට ජනාධිපතිවරයාට නෙමෙයි.
නෑ පැහැදිලි. නෑ මෙහෙමනේ දැන් ඔබතුමාලා ආණ්ඩුව මතක තියාගන්න. දැන් ගොඩක් වෙලාවට මේ ආණ්ඩුවේ පාර්ශ්වයට අමතක වෙලා තියෙන ආණ්ඩුව කියලා නෙමෙයි. දැන් මං කියන්නේ ඔබතුමාලා දැන් මෙතෙක් කල් දැන් ඒකේ අවසාන අධියරට ඇවිල්ලා තියෙන්නේ මන්ත්‍රීතුමා. ඒ අවසාන අධියරට එනකන් ඔබතුමාලාගේ කිසිම අධීක්ෂණයක් නිරීක්ෂණයක් උනේ නැහැනේ මේ වනතේ. එහෙනම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හරි කොහෙන් හරි ඒ පිළිබඳව නිරීක්ෂණය වෙලා ඒ පිළිබඳව කතා කරන්න දෙන්න බෑ. ඇයි?
ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුකාරක සභාවේ සභාපතිවරයා අපි ඒක අධීක්ෂණය කරලා නියාමනය කරලා ඔක්කොම පරීක්ෂණ කරමින් ඉන්නේ.
මේ වෙලාවට මොකුත් වෙලා තිබුණේ නැහනේ. නෑ මේ මගේ වෙලාව දෙන්න ගරු සභාපතිතුමේනි, වෙලාව දෙන්න ඔබතුමාලා කතා කරානේ. දැන් එතකොට මේ සම්බන්ධව ගරු ජනාධිපතිතුමා කිව්වේ මේක පැහැදිලිව නියාමනයක් ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ රටේ පවතින එහෙම නැත්නම් විශේෂයෙන්ම නෑ ඒ කාර්යභාරය තමයි කරන්නේ. ඉතින් ඒ නිසා ඒ අධ්‍යාපනයෙන් ඒක කරන්න කියලා උපදෙස් දුන්නා මොකද්ද තියෙන වරද්ද? ඉතින් ඇයි ඒක කරන්න දුන්නාම තමුන්නාසයට තියෙන මොකද්ද තියෙන ප්‍රශ්නේ?
ඒ කාර්යභාරයේ ජනාධිපතිතුමාට අයිතියක් තියෙනවා ඒක නියාමනය කරන්න ඒක නීති රාමුව යටතට ගන්න කියලා කිව්වේ. ඒක නැත්තම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කරන්න නෙමෙයි ලබා කියන එක අපි කියන්න ඕනේ. ඊළඟට මේ බුද්ධියංශ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ දැනුත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කතා කරා මේ බුද්ධියංශ සම්බන්ධයෙන් දැන් සමහර රැස්වීම් වල ඒ සෙනඟ ගහින්ද ඒ වගේ දේවල් හොයන්නද බුද්ධියංශ ඉන්නේ කියලා. මතක තියාගන්න ඕනේ අපේ රටේ බුද්ධියංශ හතක් තියෙනවා. මේ බුද්ධියංශ හතෙන් විශේෂ අංශ හතක් කරී ඒ බුද්ධියංශ හතම ක්‍රියාත්මක වෙනවා. එතකොට අපේ රටේ යම් උද්ඝෝෂණයක් තියෙනවා නම් යම් කිසි සංවිධානයක් විසින් රැස්වීමක් සංවිධානය කරනවා නම් ඒ රැස්වීම සංවිධානය කරේ කවුද? ඒ අරමුණ මොකද්ද? ඒ කියන කාරණේ පිළිබඳව වාර්තාවක් ජනාධිපතිතුමාට එනවා. ඒ වගේම විරෝධතාවයක් යනවා නම් ඒ විරෝධතාවයේ මොකක් අරමුණු කරගෙනද තිබ්බේ? කොච්චරක් සහභාගී වුණාද? මොකද්ද ඒකේ මේ පදනම? මේ සියල්ල බුද්ධි වාර්තාවක් එනවා. ඒක එක අංශයක්. සම්පූර්ණයෙන් බුද්ධි අංශය ඒකටම නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. බුද්ධි අංශ හතක් තියෙනවා අපේ රටේ. සමහර දන්නේ නැති මන්ත්‍රීතුමාලා මේ බුද්ධි අංශ සම්පූර්ණයෙන් මේ දේශපාලන රැස්වීම හොයන්නේ කියලා ඒවා චෝදනා කරන එක වැරදි කියන එක මම කියන්න කැමතියි. ඊළඟට පෙරේදා ගරු ජනාධිපතිතුමා පෙරේදා ඇවිල්ලා එතුමා විශේෂයෙන්ම මේ සම්බන්ධව කාරණා රාශියක් කිව්වා. එතකොට ඒ වෙලාවේ ගරු සරත් පොන්සේක මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ හිටියා. ඒ වෙලාවේ සද්ද නැතුව ඉඳලා ඊයේ ඇවිල්ලා වීරෙක් වගේ ජනාධිපතිතුමාගේ කතාව සම්පූර්ණයෙන් විවේචනය කරා. දැන් එතුමා මොනවද කිව්වේ? එතුමා එක කාරණයක් කිව්වා, මේ ත්‍රස්තවාදී සංවිධානය අපි අවබෝධ කරගන්න ඕනේ. විශේෂයෙන්ම අපිට විශේෂ තත්ත්වයක්. වෙනත් රටවල් වල විශේෂයෙන්ම අනිත් රටවල් රාශියකට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ප්‍රබල රටවල් රාශියකට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඒක වැරද්දක්. ඒ කිව්වේ එවැනි ප්‍රබල රටවල් වලට එල්ල කරා නම් මේ ප්‍රබලත්වය අපිටත් තියෙනවා. මේ වෙනුවෙන් අපි සූදානම් වෙන්න ඕනි කියන කාරණේ මතක් කරන්න තමයි මේ ජනාධිපතිතුමා එහෙම කිව්වේ. එහෙම නැත්නම් අපේ රටත් ඒ ප්‍රබල ඇමරිකාව මේ IS සංවිධානයෙන් මේ ප්‍රහාරයට එල්ලුණා කියලා, එහෙම නැත්නම් බ්‍රසීලෙ එල්ලුණා කියලා අපිත් එල්ලෙන්න ඕනි කියලා පදනවක් නෙමෙයි. ඒ වගේ දැන් අපි එතුමා රණවීරෙක් හැටියට ගරු කරනවා. අපි එතුමා හමුදාපතිවරයෙක් හැටියට ගරු කරනවා. එතුමාගේ දැනුම් පිළිබඳ අපි ගරුත්වයක් තියෙනවා. හැබැයි එතුමා දේශපාලන වශයෙන් මඩ ගහනවා නම් අපි පැහැදිලිව ඒවට උත්තර දෙන්න ඕනේ. ඊළඟට මේ ත්‍රස්තවාදීන් 180යි ඉන්න කියන කාරණේ බුද්ධයන්ස වලින් කියලා තියෙනවා. මේ වෙනකොට විදේශීය රටවල් වල පුහුණුව ලැබලා ඇවිල්ලා ඉන්න මරාගෙන මැරෙන අය ඉන්න එච්චරයි. ඒ එච්චරතර ප්‍රමාණයක්. එතකොට මේකෙන් අදහස් කරන්නේ මේ 180ක් විතරයි ඉන්නේ කියලා. මේකට සම්බන්ධ වක්තව සුජුව සම්බන්ධ වෙන විශාල පිරිසක් ඉන්නවා කියන එක අපි කවුරුත් දන්නවා. ඒව තමයි මේ ආරක්ෂක කන්සලින් සම්පූර්ණයෙන්ම මේ වෙනකොට සොයාගෙන යන්නේ. ඊළඟට විශේෂයෙන්ම මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්න කාලේදී පමණක් මේ ත්‍රස්තවාදී ප්‍රශ්න ඇති වුණා කියලා අපි දැක්ක සමාජ මාධ්‍යවලයි නොයෙකුත් තැන්වල. ඒ නිසා තමයි එතුමා කිව්වේ මේ මම ඉන්නකොට විතර නෙමෙයි කල්නුත් ඇති වෙලා තියෙනවා. හැබැයි මෙවැනි අවසනවන්ත තත්ත්වයන් නැවත අපි නැති කරගන්න නැතුව ඉන්න ඕනි කියන කාරණේ කිව්වේ. එහෙම නැතුව අර ජනාධිපතිවරුන්ගේ කාලෙදී වුණ නිසා මගේ කාලෙත් එහෙම වුණාට කමන්නේ නැහැ කියලා සාධාරණයක් කරන්න නෙමෙයි එතුමා උත්සාහ දැරුවේ. ඒ නිසා මම කියනවා මේ විදිහට මඩ ගහන්න එපා කියලා. හැබැයි සරත් පොන්සේක මහත්මයාගේ ඒ කාලේ දැන් එතුමා කියන්නේ එතුමා තමයි හොඳම. වෙන හමුදාපතිවරු කවුරුවත් හොඳ නැහැ. දැන් පත් කරපු සරත් ශාන්ත කෝට්ටේගේ යාළුවා ඔක්කොම දුර්වලයි. මං විතරයි හොඳ කියලා. එතුමාට අපි කියන්න කැමති එතුමා ඔච්චර දක්ෂයෙක් නම් එතුමාගේ gedara LTT සමාජිකෙක් හිටිය අවුරුදු 4ක් gedara හිටපු LTT සමාජිකයා හඳුනගන්න බැරි වුණානේ හමුදාපතිතුමාට. එහෙනම් එතුමාගේ ඔච්චර දක්ෂතාවයක් තිබ්බනම් එච්චර එතුමාට හමුදාව එතුමා කිව්වා එතුමාගේ තමයි හොඳම බුද්ධියංශ තිබ්බ කියලා. හැබැයි gedara හිටිය කොටිය හඳුනගන්න බැරි වුණා අවුරුදු 4ක්. එච්චර මේ චෝදනා කරන්නේ දැන් ජනාධිපතිතුමාට આવી. ඒ නිසා අපි සරත් පොන්සේක මහත්මයාට කියනවා දැන් සරත් පොන්සේක මහත්මයාගේ එදා අපි ඇඬුවා. එදා අපේ net වලට කඳුලක් ආවා. සරත් පොන්සේක මහත්තයා යුද හමුදාපති ඉන්න කාලේ සරත් පොන්සේක මහත්තයාගේ කාර්යාලයටම ඇවිල්ලා මේ රටේ තියෙන යුද හමුදා මූලස්ථානයට ඇවිල්ලා LTT කාන්තාවක් ගහලා ගියේ. LTT කාන්තාවක් ගැහුවේ. එහෙනම් එතුමාගේ බුද්ධියන් ශක්තිමත් වෙලා තිබුණා නම් එතුමාගේ ඔච්චර ශක්තියක් දැනුමක් ඔච්චර මහා ප්‍රඥාවක් නම් තමන්ගේ ගෙදරට ඇවිල්ලා ගහලා යනකම් එතුමා මොකද බලාගෙන හිටියේ? ඒ නිසා ජනාධිපතිවරණ මඩ ගහන්න සූදානම් වෙන්න එපා කියලා අපි කියනවා.
ගරුමන්ති එතුමා ඔබතුමාගේ කාලය අවසන්
වෙනවා. ඔව් තව විනාඩියක් දෙන්න. එතුමා ෆීල්ඩ් මාෂල් තනතුර ගන්න මොනතරම් ජනාධිපතිතුමා ගාව බැගෑපත් වුණාද කියලා දන්නවා. අපි ඒක කියන්න උත්සාහ දරන්නේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා ඒ යුතුකම ඉටු කර මේ රටේ ත්‍රස්තවාදයේ පරාජයට පත් කරන්න කැපවිච්ච හමුදා නිලධාරියෙක් හැටියට ඒ යුතුකම ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ යුතුකම එතුමා වෙනුවෙන් ඉටු කරපු කෙනාට තමයි එතුමා දිගටම මඩ ගහගෙන යන්නේ. එතුමා නීති හා සාමය ඇමතිකම් බලාපොරොත්තු වෙනවා. ඒක ලැබෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමාට චෝදනා කරනවා. මම වගකීමෙන් කියනවා අගමැතිතුමයි තව අග්‍රාමාත්‍යතුමා එක්ක තව ජේෂ්ඨින් පස් දෙනෙක් ඇවිල්ලා ජනාධිපතිතුමා හම්බෙලා නීති හා සාමය ඇමතිකම ඉල්ලුවේ සරත් පොන්සේක මහත්තයාට නෙමෙයි. සලපොන්සේක මහත්තයාට නෙමෙයි නීති හා සාමය දෙන්න කිව්වේ රංජිත් බන්දුම් බණ්ඩාර මහත්තයාට. ඒ නිසා එතුමාට නීති හා සාමය දෙන්න කියලා එක්සත් ජාතිපක්ෂෙන් යෝජනා කරේ නැහැ. ඒ නිසා මේ පසු වෙලේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඒ සම්බන්ධව යෝජනා කරා කියලා විශේෂයෙන්ම ඒ දැන් ඒ යෝජනා කළාට තේරුමක් නැහැ. එක්සත් ජාතිපක්ෂයේ ඒ යෝජනාව ගේන්න ඕනේ. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා මේ පෞද්ගලික කරුණු පදනම් කරගෙන මේ මඩ ගැහිල්ල නවත්තන්න කියලා මම මේ සභාවේදී කියන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, ඔනරබල් ශ්‍රී නේෂන්, you have 15 minutes.
நன்றி. சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று தலைப்பு ஒன்றாக இருந்தாலும் சமகால நிலைமை பற்றிய வாத பிரதிவாதங்கள் தான் அதிகமாக நடைபெற்றுக் கொண்டிருக்கின்றது. அந்த வகையில் அந்நிய செலவாணி பற்றிய விடயம் இங்கு தரப்பட்டிருக்கின்றது. இதனோடு தொடர்புபடுத்தி தற்கால நிலைமையினை ஆராய்வது பொருத்தமாக இருக்கும் என்று நான் நினைக்கின்றேன். அந்த வகையில் தற்போது எமது நாட்டிற்கு உல்லாச பயணத்துறை மூலமாக, அதாவது சுற்றுலா பயணத்துறை மூலமாக பெறப்பட்ட அந்நிய செலாவணி அல்லது வருமானம் 7.5% குறைந்திருக்கின்றது என்ற செய்தி பத்திரிகைகள் ஊடாக கிடைக்கப் பெற்றிருக்கின்றது. எனவே சடுதியாக இந்த உல்லாச பயணத்துறையில் ஏற்பட்டிருக்கின்ற இந்த வீழ்ச்சி என்பது எமது வருவாய்க்கு கிடைத்த ஒரு இடியாகத்தான் நாங்கள் பார்க்க முடியும். எனவே இதற்கு காரணமாக அமைந்த விடயம் என்ன என்பதை பற்றி நாங்கள் சிந்திக்க வேண்டும். நேரடியான காரணங்கள் எவை என்பதையும் மறைமுகமாக இருக்கின்ற காரணங்கள் எவை என்பதையும் நாங்கள் ஆராய வேண்டும். நேரடியான காரணம் என்பது இந்த பயங்கரவாத தாக்குதல் மூலமாக எமது பொருளாதாரத்திற்கு ஒரு பின்னடைவு ஏற்பட்டிருக்கின்றது, மனித உரிமைக்கு ஒரு சவால் விடுக்கப்பட்டிருக்கின்றது. இன்று பட்டிதொட்டி மூளை முடுக்குகள் எல்லாம் படையினர், புலனாய்வு துறையினர் தமது தேடல்களையும் பரிசோதனைகளையும் செய்து வருகின்றார்கள். ஆகவே குற்றம் உழைக்கப்பட்டதன் பின்னர் நாங்கள் இவ்வளவு தேடல்களை செய்து பல்வேறுபட்ட உயிருக்கு ஆபத்து தரக்கூடிய பொருட்களை எல்லாம் நாங்கள் இப்போது கண்டுபிடித்து வருகின்றோம். இன்னும் ஒரு வகையில் சொன்னால் நீரில் எறியப்பட்ட அந்த ஆயுதங்கள் கூட கண்டுபிடிக்கப்பட்டு கொண்டு வருகின்றன. நாங்கள் இதனை வரவேற்கின்றோம். முக்கியமாக நாங்கள் பார்க்க வேண்டிய விடயம், இப்போது பேசிய ஒரு மக்கள் பிரதிநிதி குறிப்பிட்டிருந்தார், 7 வகையான புலனாய்வு குழுக்கள் எமது நாட்டில் இருக்கின்றன என்பதை பற்றி கூறியிருந்தார். இந்த புலனாய்வு குழுக்கள் உலகம் இருக்கத்தக்கதாக ஒரு பாரிய திட்டமிடல் ஒன்று நடைபெற்றிருக்கின்றது. இது ரகசியமாக நடந்த விடயமாக இருக்குமா என்கின்ற சந்தேகம் ஏற்படுகின்றது. இப்போது இந்த தீவிரவாதிகள் அல்லது பயங்கரவாதிகளின் முகாம்கள் நகரப்பகுதிகளிலும் கண்டுபிடிக்கப்படுகின்றன, கிராமப்பகுதிகளிலும் கண்டுபிடிக்கப்படுகின்றன, காடுகளை அண்டிய பிரதேசங்களிலும் கண்டுபிடிக்கப்படுகின்றன. குறிப்பாக பார்க்கின்ற போது எமது மட்டக்களப்பு மாவட்டம் என்று பார்க்கின்ற போது பாலமுனை பகுதியில் இவ்வாறு ஒரு பயிற்சி வழங்கப்பட்ட ஒரு வீடு காணி இருப்பதாக கண்டுபிடிக்கப்பட்டிருக்கின்றது. அதேபோன்று பாகரை பிரதேச செயலக பிரிவில் ஓமாடியமடு என்று சொல்லப்படுகின்ற 25 ஏக்கர் காணியில் இப்படியான ஒரு பயிற்சி முகாம் நடத்தப்பட்டிருக்கிறது, ஆயுத பயிற்சி முகாம் நடத்தப்பட்டிருக்கின்றது என்பது கண்டுபிடிக்கப்பட்டிருக்கின்றது. நுவரேலியாவில் ஒரு வசதியான மாடி வீட்டு தொகுதியில் இப்படியான ஒரு பயிற்சிகள் அல்லது ஒன்று கூடல்கள் நடைபெற்றிருப்பதாக கூறப்படுகின்றது. மாத்தறையில் கூட இவ்வாறான நிலையங்கள் இருப்பதாக சொல்லப்படுகின்றன. ஆகவே இந்த விடயங்கள் எல்லாம் ரகசியமாக நடத்தப்பட்டனவா அல்லது இவற்றை கண்டும் காணாமல் யாரும் இருந்திருக்கின்றார்களா? இப்போது சாத்திரங்கள் கூறப்படுவது போன்று சொல்லப்படுகின்றது, 13ஆம் தேதி குண்டு வெடிக்கும், 15ஆம் தேதி குண்டு வெடிக்கும், இப்படியெல்லாம் இப்போது பேசப்படுகின்றது. எனவே நாங்கள் வெளிப்படையாக நேரடியாக இந்த குண்டு தாக்குதல் மனித பேரவலங்களை பற்றி கூறிக்கொண்டிருக்கின்ற போது இது யாரின் தேவைக்காக நடத்தப்பட்டன என்கின்ற விடயத்தை பற்றியும் நாங்கள் ஆராய வேண்டிய தேவை இருக்கின்றது. ஏனென்றால் இந்த தௌஹீத் ஜமாத் அமைப்பைச் சேர்ந்த 26 பேர் கடந்த காலத்தில் புலனாய்வு துறையில் இணைக்கப்பட்டு சம்பளங்கள் வழங்கப்பட்டு வந்ததாக ஒரு பொறுப்புள்ள அமைச்சர் குறிப்பிட்டிருக்கிறார். பத்திரிகைகளில் கூட இந்த செய்தி வந்திருக்கின்றது. இது ஒரு சாதாரண செய்தியாக நாங்கள் கருத முடியாது. அப்படி என்றால் புலனாய்வு துறையில் இவர்கள் இணைக்கப்பட்டிருக்கிறார்கள் என்றால் இவர்களை இணைத்தவர்கள் யார், இணைக்கப்பட்டவர்கள் யார், இவர்களுக்கு சம்பளம் வழங்கியவர்கள் யார், இவர்கள் என்ன நோக்கத்திற்காக இதை செய்தார்கள் என்று பல்வேறுபட்ட கேள்விகள் எங்கள் முன்னிலை எழுகின்றன. இதற்கு முன்பாகவே சில சில சம்பவங்கள் நடைபெற்றிருக்கின்றன. குறிப்பாக கார்த்திகை 30 தேதி நடைபெற்ற ஒரு சம்பவம், பவனதீவில் சோதனை சாவடியில் இருந்த இரண்டு போலீசார், ஒரு சிங்களம் இனத்தை சேர்ந்த போலீசார், ஒரு தமிழ் இனத்தை சேர்ந்த இரண்டு போலீசார் சுட்டுக் கொல்லப்பட்டிருந்தார்கள். அப்போது சுட்டுக் கொல்லப்பட்டதன் பின்னர் எங்களுக்கு பல்வேறுபட்ட விடயங்களில் சந்தேகம் எழுந்திருந்தன. எங்களுக்கு சாதாரணமாக எங்களுக்கே இப்படியான சந்தேகம் எழுகின்றன என்றால் புலனாய்வு துறையை சார்ந்தவர்களுக்கு இதைவிட பல மடங்கு சந்தேகங்கள் ஏற்பட்டிருக்க வேண்டும். ஆனால் என்ன நடந்தது? முன்னாள் போராளிகள் இருவரை கைது செய்தார்கள், அடைத்தார்கள். 5 மாதங்களாக அவர்கள் மீதுதான் குற்றங்கள் சுமத்தப்பட்டிருந்தன. அவர்களில் ஒருவர் கிளிநொச்சியைச் சேர்ந்த சர்வேஸ்வரன் என்பவர், அடுத்தவர் மட்டக்களப்பு கரையாக்கந்தீவை சேர்ந்த ராஜகுமாரன் என்று சொல்லப்படுகின்றவர். ராஜகுமாரன் இப்போதும் தடுத்து வைக்கப்பட்டிருக்கின்றார், 4 அடியில் தடுத்து வைக்கப்பட்டிருப்பதாக கூறப்படுகின்றது. 5 மாதங்களின் பின்னர் உண்மை வெளியில் வந்திருக்கின்றது. இந்த கொலையை செய்தவர் கபூர் என்று சொல்லப்படுகின்றவர் என்ற விடயம் வருகின்றது. இவர் குறிப்பிட்ட அந்த முக்கியமான பயங்கரவாத தாக்குதலின் சூத்திரதாரியாக இருந்தவரது சாரதி என்று சொல்லப்படுகின்றது. ஆகவே இந்த விடயங்களில் இருந்து நாங்கள் 5 மாதங்களாக யாரோ குற்றம் செய்ய யாரையோ கைது செய்து விட்டு நாங்கள் கோவைகளை மூடியிருக்கின்றோம். இதேபோன்று இன்னும் ஒரு சம்பவம் 2 ஆண்டுகளுக்கு முன்பு நடந்திருக்கின்றது. 2 ஆண்டுகளை விட மேலாக இருக்கலாம். மண்டூரில் ஒரு நேர்மையான உத்தியோகத்தர், ஒரு சமூக சேவை உத்தியோகத்தர் சுட்டுக் கொல்லப்பட்டிருக்கின்றார். இவர் கொல்லப்பட்டமைக்கான காரணி அல்லது சூத்திரதாரி யார் என்பது இதுவரை கண்டுபிடிக்கப்படவில்லை. அதேபோன்று மட்டக்களப்பில் இப்போதும் பணியாற்றிக் கொண்டிருக்கின்ற காணி உத்தியோகத்தர் விமல்ராஜ் அவர்கள் சுடப்பட்டார், காயத்திற்கு உள்ளாகப்பட்டு தப்பிவிட்டார். அவரை கொலை செய்வதற்கு முற்பட்ட சூத்திரதாரிகள் யார் என்பது கண்டுபிடிக்கப்படவில்லை. அதைத்தான் நான் சொல்லுகின்றேன். ஆரம்பத்தில் பனி போன்று சில குற்றச்செயல்கள் நடைபெறுகின்ற போது அவற்றை புலனாய்வு செய்து அவற்றை கண்டுபிடித்திருந்தால் நிச்சயமாக இந்த ஒரு மனித பேரவலத்தை 8 இடங்களில் குண்டுகள் வெடிக்கப்பட்டு மனித உயிர்கள் காவு கொள்ளப்பட்டதையும் இப்போதும் காயங்களுக்கு உள்ளாகி வைத்தியசாலைகளில் சிகிச்சை பெற்றுக் கொண்டிருக்கின்ற இந்த பரிதாப நிலைக்குரியவர்களை நாங்கள் தப்பிக்க வைத்திருக்க முடியும். நாங்கள் ஒன்றை பார்க்க வேண்டும். இந்த குண்டுவெடிப்புகளையும் மனித பேரவலங்களையும் அனுதாப அடிப்படையில், மனிதாபிமான அடிப்படையில் பார்க்கின்றவர்கள் இருக்கின்றார்கள். அவர்கள் இனங்களுக்கு அப்பால் பட்டு தமிழர், சிங்களவர், முஸ்லீம் என்ற பேதம் இல்லாமல் இவற்றை அணுகின்ற மனிதாபிமானிகள் இருக்கத்தான் செய்கின்றார்கள். அதேவேளை இதனை ஒரு அரசியல் தேவைக்காக பயன்படுத்தி நாங்கள் எவ்வாறு அதிகாரத்தை கைப்பற்றிக் கொள்ள வேண்டும் என்று நினைக்கின்றவர்களும் இருக்கத்தான் செய்கின்றார்கள். குறிப்பாக ஒருவர் குறிப்பிட்டார், இந்த யுத்தம் முடிவுற்று கண்ணீர் மறையவில்லை, நிலத்தில் சிந்திய செந்நீரும் கூட காய்ந்து விடவில்லை. அதற்கு முன்பாக சொன்னார், இந்த இஸ்லாமிய அடிப்படைவாதிகளை அடக்குவதற்கு நான் ஜனாதிபதி தேர்தலில் குதித்தால், வெற்றி பெற்றால் அதனை செய்வேன் என்று சொன்னார். இப்படியான கருத்துக்களை நாங்கள் ஒட்டுமொத்தமாக பார்க்கின்ற போது இந்த செயல்பாடுகளுக்கும் அரசியல் பின்னணிகள் இருக்கின்றனவா என்பதை பற்றி நாங்கள் சிந்திக்க வேண்டிய ஒரு நிலைமைக்கு நாங்கள் தள்ளப்படுகின்றோம். ஆகவே நாங்கள் எமது நாட்டில் நடைபெறுகின்ற இந்த வன்முறைகளை அல்லது மனிதாபிமானத்திற்கு அப்பாற்பட்ட செயல்களை தனிப்பட்ட முறையில் யாருடைய தலைகளிலாவது கட்டிவிட்டு தப்பித்து விடாமல் இதற்கு உண்மையான ஆணிவேர்கள் எங்கு இருக்கின்றன என்பதை நாங்கள் கண்டுபிடிக்க வேண்டும். இந்த ஆணிவேர்களை சரியான முறையில் கண்டுபிடித்து பிடுங்கி எடுத்தால்தான் இப்படியான பயங்கரவாத தாக்குதல்களை தவித்து விடலாமே ஒழிய, மாறாக இந்த சல்லிவேர்களையும் அக்குவேர்களையும் அறுப்பதன் மூலமாக நாங்கள் எதனையும் செய்துவிட முடியாது. தற்போது பல்வேறுபட்ட விடயங்கள் புலனாய்வுகள் மூலமாக வந்து கொண்டிருக்கின்றன. கோடீஸ்வரர்கள் கூட இதில் பண உதவிகளை செய்திருக்கின்றார்கள் என்ற கருத்துகள் இப்போது வந்திருக்கின்றன. எனவே ஒட்டுமொத்தமாக ஒரு சமூகத்தையோ ஒரு இனத்தையோ நாங்கள் இந்த இடத்தில் குற்றவாளிகளாக பார்ப்பது என்பது ஒரு சரியான அணுகுமுறையாக அமையாது. ஏனென்றால் நாங்களும் போராட்ட காலங்களில் இப்படியான விடயங்களை அனுபவித்தவர்கள் என்ற அடிப்படையில் நாங்கள் இதில் தெளிவாக இருக்கின்றோம். ஆனால் உண்மையான குற்றவாளிகள், அதாவது சில வேளைகளில் நிரபராதிகள் தண்டிக்கப்பட்டுக் கொண்டிருக்கின்ற போது, இந்த விடயத்தில் சம்பந்தமில்லாதவர்கள் தண்டிக்கப்பட்டிருக்கின்ற போது, உண்மையான குற்றவாளிகள் தப்பிக்க விடப்படுவது என்பது ஆபத்தான ஒரு விடயமாக அமைந்திருக்கும். அண்மையில் நேற்றைய அந்த ஊடகத்தின் மூலமாக, ஒரு டெலிவிஷன் மூலமாக அறிந்த ஒரு விடயம் என்னவென்றால், ஒரு போலீஸ் நிலையத்திற்கு கையூட்டு கொடுப்பதற்காக ஒருவர் செல்லுகின்றார். கையூட்டு கொடுத்து ஒரு குற்றவாளியை தப்பிக்க வைப்பதற்காக ஒருவர் செல்லுகின்றார். ஆனால் அந்த போலீஸ் அதிகாரி நியாயமாக செயல்பட்டிருக்கின்றார். இரண்டு நல்விடயங்களை செய்திருக்கின்றார். ஒன்று, அவர் கையூட்டு பெறவில்லை. இரண்டாவது, அந்த கையூட்டு தருவதற்காக வந்தவரை அவர் பிடித்துக் கொடுத்திருக்கின்றார். இவ்வாறாக போலீஸ் அதிகாரிகள், பாதுகாப்பு துறையினர் செயல்படுகின்ற போது, இப்படியான குற்றச்செயல்களை மூடி மறைப்பவர்களை கூட, அல்லது பணத்தின் மூலமாக இந்த குற்றச்செயல்களை மறைப்பவர்களை கூட கண்டுபிடித்து நாங்கள் சரியான தண்டனைகளை வழங்கக்கூடியதாக இருக்கும். எனவேதான் நல்ல செயல்களை செய்கின்ற போலீஸ் அதிகாரிகளை நாங்கள் மனம் விட்டு பாராட்டுகின்றோம். அதே போன்று குற்றச்செயல்களை செய்பவர்கள் பணத்தின் மூலமாக அல்லது அதிகாரத்தின் மூலமாக அந்த குற்றச்செயல்களை மறைத்துக் கொள்வதற்கு முற்படுகின்ற போது, அவர்களை நாங்கள் கண்டுபிடிக்க வேண்டும். அவர்கள் யார் என்பதை தராதரங்கள் பார்க்காமல், அந்தஸ்துகள் பார்க்காமல் அவர்களை தண்டிப்பதற்கு முன்வர வேண்டும். மாறாக, எமது நாட்டில் நடைபெறுகின்ற அரசியல் கட்சி போட்டிகள் காரணமாக, அல்லது அரசியல் தேவைகள் காரணமாக, அரசியல் லாபங்கள் காரணமாக இப்படியான குண்டுவெடிப்புகள் ஏற்படுகின்ற போது, மனித அவலங்கள் ஏற்படுகின்ற போது, இதனை வைத்துக் கொண்டு அடுத்த கட்டமாக அரசியல் செய்வது எப்படி, அரசியல் லாபத்தை தேடிக்கொள்வது எப்படி என்ற சிந்தனை இருக்குமாக இருந்தால், நிச்சயமாக இப்படியான இந்த விளையாட்டுகள் மத்தியில் குற்றவாளிகள் தப்பித்துக் கொள்வதற்குரிய வாய்ப்புகளை நாங்கள் கொடுத்து விடுகின்றோம். எனவேதான் நான் சொல்லுகின்ற விடயம் என்னவென்றால், இன்று எமது பொருளாதாரம், சுற்றுலாத்துறை மற்றும் எமது நாட்டில் இருக்கின்ற மனித உரிமைகள் பற்றிய விடயங்கள் எல்லாம் இப்போது கேள்விக்குறிகளாக மாறிவிட்டன. அதிகமாக எவரையும் நாங்கள் சந்தேக கண்கொண்டு பார்க்கின்ற ஒரு நிலைமை உருவாகியிருக்கின்றது. இது ஒரு சமூகத்திற்கு உரிய ஒரு நிலை இல்லை, இது நாட்டிற்குரிய ஒரு நிலையாக மாறியிருக்கின்றது. இவ்வாறு ஒரு வகையில் உற்பத்தியில் ஈடுபடுகின்றவர்கள், வணிகத்தில் ஈடுபடுகின்றவர்கள் இந்த செயல்பாடுகளில் இருந்து முடக்கப்படுகின்ற போது பல்வேறுபட்ட பிரச்சனைகள் எமது நாட்டில் ஏற்படக்கூடியதாக இருக்கும். எனவே எது அப்படியாக இருந்தாலும் குற்றவாளிகள் தப்பிக்க விடப்படுவது என்பது எங்களுடைய சட்டத்தின் பலவீனமாக, அல்லது எமது பாதுகாப்பு துறையின் பலவீனமாக, அல்லது புலனாய்வு துறையின் பலவீனமாக இருக்குமாக இருந்தால், அதற்காக எந்த காரணம் தொட்டும் அப்பாவிகள் தண்டிக்கப்படுவது, அப்பாவிகள் கைது செய்யப்படுவது என்பது தவிர்க்கப்பட வேண்டும். நாங்கள் எமது நாட்டில் இருக்கின்ற பிரச்சனைகளை தீர்ப்பதற்கு பதிலாக பிரச்சனைகளை சேகரிக்கின்ற வங்கிகளாக நாங்கள் மாறிக்கொண்டிருக்கின்றோம். அநேகமாக தேசிய இனப்பிரச்சனை என்று காணப்பட்டது. இந்த பிரச்சனை அறவழியில், அகிம்சை வழியில் தீர்க்கப்பட வேண்டும் என்று எங்களுடைய அரசியல்வாதிகள் பல்வேறுபட்ட அகிம்சை வழியான போராட்டங்களை செய்தும் அது கண்டுகொள்ளப்படவில்லை. அதற்கு பதிலாக வன்முறைகள் தான் பரிசுகளாக ஏவிவிடப்பட்டன. அதற்கு பின்னர் ஆயுத ரீதியான போராட்டம் 30 வருடங்கள் மேற்கொள்ளப்பட்டன. அந்த போராட்டம் மௌனிக்க செய்யப்பட்டாலும் கூட அந்த பிரச்சனைக்குரிய காரணிகள் இன்றும் இருந்து கொண்டுதான் இருக்கின்றன. எனவே பிரச்சனைகளை நாங்கள் சேகரித்துக் கொண்டிருக்கின்றோம். உள்ளக ரீதியான, உள்நாட்டு ரீதியான பிரச்சனைகள் சேகரிக்கப்பட்டிருக்கின்ற அதே வேளையில், இப்போது வெளியக ரீதியான சர்வதேச பிரச்சனையும் எமது நாட்டில் இருப்பு செய்யப்படுகின்றது, நிலுவை செய்யப்படுகின்றது. எனவே இப்படியான பிரச்சனைகளுக்குரிய அடிப்படை காரணங்கள் என்பதை விஞ்ஞான ரீதியாக நாங்கள் பகுப்பாய்வு செய்து அறிய வேண்டும். மாறாக உணர்ச்சி வசப்பட்டு இனவாத ரீதியாக, மதவாத ரீதியாக, அல்லது பிரதேச பாரத ரீதியாக இவர்களை, இந்த விடயங்களை நாங்கள் அணுகுவோமாக இருந்தால், மீண்டும் மீண்டும் இந்த நாடு பிரச்சனைக்குரிய களமாக, ரணகளமாக மாறுவதற்குத்தான் வாய்ப்பிருக்கின்றது என்பதை நாங்கள் மறந்துவிடக்கூடாது. பல்வேறுபட்ட நாடுகள் தங்களது நாட்டில் இருக்கின்ற பிரச்சனைகளை ஒரு நியாயமான அணுகுமுறையில், அரசியல் ரீதியான அணுகுமுறையில் அணுகி அப்பிரச்சனைகளை தீர்த்து இப்போது அந்த நாடுகள் முன்னேறிக் கொண்டிருக்கின்றன. அப்படியான நாடுகளை நாங்கள் உதாரணங்களாக எடுத்துக்கொள்ள வேண்டுமே ஒழிய, இனவாதம், மதவாதம், சாதிவாதம், பிரதேசவாதம் என்கின்ற இந்த முடக்குவாதங்களை இந்த நாட்டில் அம்பலப்படுத்துகின்ற, அரங்கேற்றுகின்ற நாடுகளை நாங்கள் முன்மாதிரியாக கொள்ளக்கூடாது. உதாரணமாக உங்களுக்கு தெரிய வேண்டும், பர்மாவில் கூட ஒரு அடக்குமுறை இருக்கின்றது. அங்கு பிராது என்று சொல்லப்படுகின்ற ஒரு தேரர் அந்த நாட்டில் வன்முறைகளுக்கு அப்படிப்பட்டவரை நன்றி, அப்படிப்பட்டவர் இந்த நாட்டில் ஒரு கௌரவ அதிதியாக கூட அழைக்கப்பட்டிருந்தவை நாங்கள் மறந்துவிடக் கூடாது. எனவே எமது நாட்டின் தேசிய பிரச்சனைகளை தீர்ப்பதற்கு நாங்கள் முன்வர வேண்டும். தேசிய பிரச்சனைகளை தீர்த்து சகல மக்களும் ஐக்கியமாக வாழக்கூடிய ஒரு சூழ்நிலையை உருவாக்குவதன் மூலமாகத்தான் பல்வேறுபட்ட இந்த தீவிரவாதங்களை பயங்கரவாதங்களை நாங்கள் முகம் கொடுப்பதற்கும் அவற்றுக்கு தீர்வு காண்பதற்கும் உரிய பலத்தினை பெற வேண்டும், பெற முடியும். மாறாக இப்பிரச்சனைகளை அரசியல் தேவைக்காக அரசியல் லாபத்திற்காக முதலீடுகளாக பயன்படுத்தி அரசியல் வியாபாரம் செய்ய முற்படுவோமாக இருந்தால் இந்த நாடு தோல்வியடைந்த நாடாகத்தான் மாறும் என்பதை எச்சரிக்கையாக கூறி எனது உரையை நிறைவு செய்கின்றேன். நன்றி.
மீலாங்கட்ட சிட்னி நேரத்ன நர்மந்தித்துமா உபதமாட வினாடி தாய் காலே
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අද මහිතන්නේ මේ සභාවේ මුදල් පනතක් විවාදයට ගත්තත් වැඩි වසයෙන් අපේ කතික මහත්තුරුන්ගේ අවධානය යොමුණේ පසුගිය 21 වෙනිදා පාස්කිරිදා සිදුවුණු ඒ ඉතාම අවාසනාවන්ත සිදුවීම ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. ඒ සිදුවීමෙන් පසුව මට කතා කරන්න ලැබිච්ච පළමු අවස්ථාව මමත් ඒ සිදුවීමේදී මේ රටේ මියගිය ඒ වගේම තුවාල වෙච්ච සියලු දෙනාටම මියගිය අයට විශේෂයෙන්ම ඒගොල්ලන්ට මොක්සුව ප්‍රාර්ථනා කරනවා, නිවන් සුව ප්‍රාර්ථනා කරනවා වගේම ඒ තුවාල සිදුවිච්ච සියලු දෙනාටම ඉක්මනින් සුවපත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි අද අපි රටක් හැටියට අපි විශේෂයෙන්ම අපි මේ සිද්ධියෙන් පස්සේ හරි අපි අපිට ඉගෙන ගත යුතු දේවල් ගොඩක් තියෙනවා මේ දේවල් වලින්. හැබැයි අපි කවුරුවත් ඒ කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ. ඒකට හේතුව තමයි මේ සිදුවීම් වලදී අපි හැම වෙලාවෙම අපේ පොදු සතුරාට මේ රටේ ත්‍රස්තවාදයට ගරු මූලාසන ආරූඪ සභාපතිතුමනි අපි හැම වෙලේම අපි දෙතුන් ගොල්ල මේ බෝලේ දෙපැත්තට ගහගෙන අපි අපහාස කරගන්නවා. විශේෂයෙන් අපි දැක්ක පහුගිය කාලේ මේ සිදුවෙච්ච සිදුවීම් වල අපි අම්මයන් වගකීම් බාරව ඉන්න අය, වගකීම් තියෙන අය, ඒ වගකීම් ඉෂ්ට කළ යුතු වෙනවා. ඒ වගකීම් වලට අපිට පැන යන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා අපි පහුගිය දවස්වල දැක්කා මේ සිදුවීම් වෙනකොට සමහර අය සමහර දේශපාලන පක්ෂවල අය ක්‍රියා කරපු ආකාරය විශේෂයෙන්ම අපි දැක්ක සමහරලාට කියුණා මේ සිද්ධිය සම්පූර්ණම හේතු වුණේ මේ රටේ හිටපු බුද්ධි අපේ රටේ හොඳ බුද්ධි ජාලයක් තිබුණා, බුද්ධි ජාලය අඩාල වුණා කියලා. එතෙන්දි හුඟක් වෙලාවට එතෙන්දිත් මේකේ විශේෂයෙන්ම මේක ඇඟිලි දෙක කර එක්සත් ජාතික පක්ෂයට මේ බුද්ධි ජාලය අඩාල වීමට. නමුත් මේ බුද්ධි ජාලය අඩාල වුණා කියන්නේ බුද්ධි තොරතුරු එක් රැස් කරපු ඒ බුද්ධි අංශයේ හිටපු ත්‍රිවිධ හමුදාවේ නිලධාරී මම විශ්වාස කරන හැටියට මේ වෙනකොට 25 දෙනෙකුට අඩු සංඛ්‍යාවක් තමයි සිර දඬුවම් හෝ රිමාන්ඩ් භාරයේ ඉන්නේ. 25 දෙනෙකුට අඩුයි, 25 දෙනෙක් නැහැ. හැබැයි අපේ රටේ බුද්ධි අංශයේ 10,000කට වැඩි ඉන්නවා. 10,000. හැබැයි මේ සිර දඬුවම් ලබන අයත් මොකටද සිර දඬුවම් ලබන්නේ? නැත්තම් මොකටද රිමාන්ඩ් භාරයේ ඉන්නේ? නිකන් නෙවෙයි. මීට පෙර මේ රටේ පාලනය කරපු ඒ පාලකයන්ගේ තියෙන අවශ්‍යතා ඉෂ්ට කරන්න ගිහිල්ලා. අපි පහුගිය කාලේ දැක්කා, දැන් මගේ දිස්ත්‍රික්කේ මම ඉපදිච්ච ගමේ ගිරිතලේ තමයි හොඳම බුද්ධි කඳවුරු තිබුණේ. මේ කඳවුරේ පහුගිය දවස්වල අපි දැක්කා කියුණා ප්‍රදීප් පෙක්නලිගොඩ කියන ඒ මාධ්‍යවේදියා මේ කඳවුරට අරන් ගිහිල්ලා මේ කඳවුරේ ප්‍රශ්න කරලා තමයි ඔහු අතුරුදාන් වෙලා තිබුණේ. මේ මාධ්‍ය ගියා. හැබැයි මේ කරලා තිබුණේ මේ බුද්ධි නිලධාරීන්. සමහරලාට මම දේශද්‍රෝහියෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. හැබැයි මගේ යුතුයකමක් තියෙනවා, මම මේ පාර්ලිමේන්තුවට එවපු මේ පක්ෂයට යම් අවලාදයක් නැගෙනවනම් ඒ පක්ෂයට යම් අගතියක් වෙනවනම් එහි කරුණු පැහැදිලි කිරීම මගේ යුතුයකමක්. එතකොට එහි ඒට විරුද්ධව දැන් අපි දන්නවා අපි 2015 අවුරුද්දේ අපි පත් කරපු ජනාධිපතිතුමාත් ඒ ජනාධිපතිවරණ ඒ මැතිවරණ වේදිකාවේදී මෙතුමත් කිව්වා මේ රටේ. එතුමා කියපුවා තියනවා දැන්. ඒ ජනාධිපතිතුමා කිව්වා මේ රටේ මෙහෙම වුණා. මේ රටේ මාධ්‍යවේදීන් ඝාතනය වුණා. ඒ දැන් ලසන්ත වික්‍රමතුංග මහත්මයා ලසන්ත වික්‍රමතුංග මහත්මයා අපිට මතකයි ගල්කිස්සේ උසාවියට ගිහිල්ලා තහනම් නියෝගයක් එතුමා ඉල්ලුවා. එතුමා එක්තරා මාධ්‍යකට විරුද්ධව තහනම් නියෝගයක් දුන්නා. ඒ කාලේ මේ මාධ්‍ය දිගින් දිගටම ලසන්ත වික්‍රමතුංග මහත්මයා මේ රටේ තිබිච්ච වංචාවන් ගැන හෙලි කරා. එතුමා මිග් ගණදෙනුවක් ගැන හෙලි කරා. හැබැයි අවසානයේ ඒ ගල්කිස්සේ දිසා අධිකරණයේ මට දන්න හැටියට මම මතක හැටියට නියෝගය දීලා කීප දවසයි ගියේ. මේකට මුල් වෙච්චි ලසන්ත වික්‍රමතුංග මැරුණා. හැබැයි මේවා සූක්ෂම විදියට බාර දීලා තිබුණේ මේ ඝාතනයන් පසුගියේ හිටපු රජයේ බුද්ධි අංශයට. මේවා මොකද බුද්ධි අංශයට තමයි බොහොම කල්පනාවෙන් මේ අය යන තැන බලලා සාක්කී අහුවෙන්නේ නැති විදියට දැන් බලන්න මොනතරම් සූක්ෂම විදියටද මේ කරලා තියෙන්නේ කියලා. මේක බාර දුන්නේ බුද්ධි අංශයට. දැන් ප්‍රදීප් පෙක්නල්ලිකොට මහත්මයා ලොකු ඇණයක් කළා තිබුණා, ලොකු ඉස්සර දෙයක් කළා තිබුණා. ඇයි ඒ මාධ්‍යවේදී හැටියට ඒගොල්ලෝගේ කාර්යභාරය ඉෂ්ට කරා. දැන් අද මේ වෙනකොට දැන් මේ රජයේ කරගෙන යන මේ දේවල් දැන් තියෙන මාධ්‍ය කරන දේවල් බැලුවොත් දැන් දෙරණ හිරු සිරස මම නමම කියන්නම්. දැන් සමහර වෙලාවෙද ඒගොල්ලෝ කතා කරන ආකාරය, කටයුතු කරන ආකාරය දැන් අද අපේ මන්ත්‍රීතුමා මේ මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා ජනාධිපතිතුමාගේ කාර්යාලයෙන් යවපු ලියුමක් ගැන කිව්වා. හැබැයි මේ ලියුම එදා රිෂාඩ් බඩෝදින් ඇමතිතුමා යවලා තිබුණා නම් ওই මාධ්‍ය මං හිතන්නේ මේ ලියුම හොයාගෙන ඉවරයි මේ වෙනකොට. කතා කරලා ඉවරයි. ඉතින් මේ රටේ එවැනි එදා අද ඒ නිදහස තියෙනවා. එදා ඒ නිදහසක් තිබුණේ නැහැ. ඉතින් එහෙම හිටපු මාධ්‍යවේදීන් පිරිසක් තමයි අද අත්අඩංගුවටපත් වෙලා ඉන්නේ. ඒ වගේ මාධ්‍ය නෙවෙයි බුද්ධි පිරිසක්. අනිත් බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වෙනවා. මේ බුද්ධ්‍යංශ ක්‍රියාත්මක කරන එකේ වගකීම තියෙන්නේ මේ රටේ සේනා විධායකතුමා අතේ. මේකෙන් බැහැර වෙන්න බෑ. සේනා විධායකතුමා අතේ සම්පූර්ණ හොඳයි පොලිසිය එතුමා අතට ගිහිල්ලා මාස 4යි. හැබැයි එතුමා අතේ හමුදාව පාලනය තිබුණා. බුද්ධ්‍යංශය එතුමා අතේ තිබුණා. ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා එතුමා. එතකොට ආරක්ෂක මණ්ඩලයේ රැසිය යුතු තිබුණා. එතකොට අප්‍රේල් මාසේ 4 වෙනිදාට විදේශ රටකින් අපේ රටට තොරතුරු ලැබුණා නම් එතුමාට පුළුවන් ද මේක මට ලැබුණේ නැහැ මම මේක දැක්කේ මේ Facebook එකෙන් කියලා කියන්නේ.
ඒ ඔක්කොම දකින්නේ පත්.
ඈ හැමදේම Facebook එකෙන් එතුමා දකින්නේ. එතුමාට එහෙම කියන්න බෑ. එතුමා පත් කරපු ආරක්ෂක ලේකම්වරයා. එතුමාත් එතකොට පොලිස්පතිවරයා හිටියා. හරි පොලිස්පතිවරයා මාට ආරංචි වුණා සමහර ආරක්ෂක බල රැස්වීම වලට පොලිස්පතිවරයා ගැනවලා තිබුණේ නැහැ. එතකොට මේක ඇමැති ආරක්ෂක කොට්ටාසේ අධ්‍යක්ෂකවරයා දන්නවනම් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව බාර මාධ්‍ය අධ්‍යක්ෂකවරයා දන්නවනම් හරි මේක ජනාධිපතිතුමා නොදැක්කේ කොහොමද? ජනාධිපතිතුමා නොදන්නේ කොහොමද? හැබැයි එහෙම කරලා ජනාධිපතිතුමා ගැහුවා බුද්ධි අංශේ කොඳු කැඩුවා ඒක නිසා මේක වුණා කියලා. බුද්ධි අංශේ තොරතුරු හොයලා දුන්නා මේ තොරතුරු ක්‍රියාත්මක කරේ නැහැ ගණන් ගත්තේ නැහැ ඒක නිසා අද ඒ ජනාධිපතිතුමා ඒ පුටුවට පත් කරපු එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් අගමැතිතුමත් එක්ක අද අපි මේ නරා වලේ වැටිලා බැනුම් අහනවා. අද අපි බැනුම් අහනවා හවුලේ. ඒක නිසා මූලසනාරුවට සභාපතිතුමීනි මම කියන්නේ ඒකයි මේක අපි දෙතුන් පැත්තට මේක ගහගෙන හරියන්නේ නැහැ. මේ රටේ දෙපැත්තට ඇඟිල්ල දික් කරගෙන හරියන්නේ නැහැ. දැන් අපි විශ්වාස කරනවා දැන් රිෂාඩ් බදුද්දින් ඇමතිතුමාට දිගටම ප්‍රහාර එල්ල කරනවා. රිෂාඩ් බදුද්දින් ඇමතිතුමා දින 51ේදී මේගොල්ලන්ගෙන් බේරෙන්න බැරුව එතුමාගේ කණ්ඩායම අරන් ගියා කොහෙද? මක්කම. එතුමාට පුදුමාකාර මිලක් නියම වුණා. එතුමාට පුදුමාකාර වරප්‍රසාද ටිකක් නියම වුණා. රෞෆකින් මැතිතුමා සහ එතුමාගේ මන්ත්‍රීතුමන්ලට. හැබැයි එතුමා ඒ පැත්තට ගියා නම් අද රිෂාඩ් බදුද්දින් ගැන හොඳ කවුද? රිෂාඩ් බදුද්දින් ගැන හොඳ දේශහිතේසිය ගියා නම් එතුමා මං හිතන්නේ එතුමාගේ අවසාන පැයේදී ඇහුවා රිෂාඩ් බදුද්දින්ගෙන් ඔයාගේ උත්තර දෙන්න දුන්න නැත්තම් මං තව පැයකින් විසිරනවා කියලා. රිෂාඩ් බදුද්දින් මැතිතුමා මක්කමෙදිද්දි තමයි ආණ්ඩුව විසිරුව හැරියේ. රිෂාඩ් බදුද්දින් හොයාගෙන මක්කමටත් යවලා තිබුණා. එතුමා ඒ පැත්තට ගත්තා නම් ආණ්ඩුව හැදුවා නම් මේ එතුමා ආණ්ඩුව හැදුවා නම් මේ ත්‍රස්තවාදී මේ ප්‍රහාරය නතර වෙයි කියලා හිතනවද? නෑ.
ඒත් මෙහැ ප්‍රහාර එල්ල වෙනවා. ඉතින් ඒක නිසා දැන් ශරියා විශ්වවිද්‍යාලය ගැන කතා කරනවා. දැන් ශරියා විශ්වවිද්‍යාලය හැදුවේ කවුද? ඒකට මුල් ගල් තිබ්බේ කවුද? දැන් මේක දන්නේ නැද්ද? ඒ ආණ්ඩුවේ හිටපු මේ උසස් වෘත්තිය පුහුණු ඇමැතිතුමා කවුද? අපේ හිතමිත්‍ර දලසලා පෙරු ඇමැතිතුමා.
එතුමා අස්සම් කරා.
ඉස්කෝල ඇමැතිතුමා හිටියා. එතුමා අස්සම් කරා. මොහල්ලාල් ගේරු ඇමැතිතුමා එළඟ හිටියා. අස්සම් කරා. මේක හැදුවා. ඔක්කොම ගිහිල්ලා බැලුවා. මේක හොඳයි. කවුරුවක් කතා කරන්නේ නැයි? දැන් අපිට අද ඇඟිල්ල එල්ල කරනවා එක්සත් ජාතික පක්ෂයට මේ රටේ මුස්ලිම්වරුන්ගේ ඡන්ද අවශ්‍යතාවය නිසා මේ රටේ මේ විනාශයන් වලට ඉඩ දෙනවා කියලා. හැබැයි අපි ගැන හිමිතනන තමුන්නාසලත් ඒ ටිකමයි කරන්නේ. තමුන්නාසලත් ඒකම කරලා තමයි ශරියා විශ්වවිද්‍යාලයට ඉඩ දුන්නේ. ඒක නිසා මම කියන්නේ මෙතන අපි මේක කවුද හරි කවුද වැරදි නෙවෙයි අපි ඇඟිල්ල දික් කරගන්න නැතුව අපි මේකට විසඳුමක් හොයන්න ඕන. මේකට විසඳුමක් හොයන්න. දැන් අද සමහර වෙලාවට හරි කැමැති සමහර අය මේ පාසල් වහනවන. අද හමුදාපතිවරු සියලු දෙනා ආරක්ෂක ලේකම් ඇතුළු කිව්වා මේ රටේ ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා. මීට වැඩි විශාල ත්‍රස්තවාදයක් තියදී ඉස්කෝල වලට ළමයි ගියා. අද හැබැයි හමුදා ඒ ඔක්කොම ගියද්දි මේ රටේ මාධ්‍ය ටිකක් ඇවිල්ලා බය කරනවා. මාධ්‍ය කීප මේ මාධ්‍ය කීපයක් ඉන්නවා. එක මාධ්‍යයක් තියෙනවා. ඒ මාධ්‍යට ඕමනයි තමුන්ගේ සහෝදරයාගේ මිනිමරුන් චෝදනාවලින් එළියට ගන්න. එතකොට ඒ එළියට ගන්න පුළුවන් නායකයා බලයට පත් කරගන්න ඒ මාධ්‍ය කඩ යනවා. එක මාධ්‍යයක්. එතකොට තව මාධ්‍යයක් ඉන්නවා. ඒ මාධ්‍යටත් අර කියන රාජපක්ෂ ගේන්න ඕන. එතකොට ඒ මාධ්‍ය කඩ යනවා. එතකොට ඒ මාධ්‍ය හදන්නේ මේ ජන ජීවිතේ මේ රටේ දිනෙන් දින දවසෙන් දවස නැති කරන්න. එතකොට මේ රටේ ජනතාව බුද්ධිමත් වෙන්න ඕන. සමහර ස්වාමීන් වහන්සේලා කීප දෙනෙකුත් ඉන්නවා මෙතන. මම මතකයි අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකුත් කිව්වා අනේ දරුවෝ පන්සල් යවන්න එපා කියලා. පන්සල් නෙවෙයි ඉස්කෝලේ යවන්න එපා කියලා. ඒ මේක හරි අපරාධයක්. මේක හරි අපරාධයක්. ඒක නිසා ගරු මුලස්සනාරුවට සභාපතිතුමනි අපි වගේ කිය යුතු අය හැටියට මේ ත්‍රස්තවාදයට මමත් මුණ දුන්නා. මමත් 88 මගේ තාත්තා මැරුවා. මට වෙඩි තිබ්බා. ඔව් විමල් විරංශකේ ත්‍රස්තවාදයේ මගේ සහෝදරයෙක් වෙඩි තියලා මැරුවා. මමත් හොඳ ෆයිටර් කෙනෙක් ඒගොල්ලොත් එක්ක ඒ කාලේ.
මමත් මුණ දීපු කෙනෙක්.
ඒක නිසා මේ හැම එකකින් වේදනාව අපිට තේරෙනවා. ඒක නිසා මුලස්සනාරුවට සභාපතිතුමනි මම කියන්නේ මේ ප්‍රශ්නේ අපි දෙපැත්තට තුන් පැත්තට ඇඟිල්ල දික් කරගන්න නැතුව අපි රටේ ජාතියක් හැටියට අපේ රටේ ඉන්නේ දියුණුව විනාශ වෙනවා. අද රටේ ආර්ථිකය ගැන කතා කරා. මේ සියල්ල විනාශ වෙන හින්දා අපි එකමුතු වෙලා එකතු වෙලා මේකට විසඳුමක් හොයන්න ඕන. අපි ඇඟිල්ල දික් කරන්න නැතුව ස්තුතියි ඔබතුමීට අවස්ථාව දීලා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.